දෙනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා ලැබුණ උතුම් ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා ලැබුණ ආර්ය බුද්ධ ද මහා සංඝ රත්නයට නමස්කාර කරනවා. නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආනෙන්ජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙකි භාගතුන් වහන්සේ කුරු රට කම්මස්ස ධම්ම නම් වූ කුරු රට වැස්සාගේ නියංගමක් වේද එහි වැඩ වසන සේක. එකල්ලි වනායි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහණේ කියා කතා කළ සේක. පින්වතුන් වහන්සේ ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නු. භාගතුන් වහන්සේ මේක වදාළ. මහණෙනි, කාමයෝ අනිත්‍ය හිස්ය විනාශවන්නාහුය. විනාශන ස්වභාවයත්තාව මහණෙනි මේ මායාවකින් කරන ලද්දක් වෙනි. අඥානයන් විසින් මගේ කියනු ලබන්නාම මෙලොව ඇත්තාව යම් මනුස්සකාම ගුණයෝ වෙද්ද, පරලොව ඇත්තාව යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද, මෙලොව ඇත්තාව යම් මනුස්සකාම සංඥාව වෙද්ද, පරලොව ඇත්තාව යම් දිව්‍යකාම සංඥාව වෙද්ද, මේ දෙකොටස මාරයාට එටත්තේ. මේ මාරයාගේ ස්ථානයේ මාරයා ගමන කෑමද මාරයාගේ කොටුවේ මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා දැඩි ලෝභයේද ව්‍යාපාදයේද අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියනද සාරම් විවදයන් අකුසලියෝ පවතිත. ඒ අකුසලියෝ මේ ශාසනයේ ඉක්මෙන්නා වූ ආර්ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනී කියලා කියනවා. ඉතින් මේක පාලි භාෂාවෙන් පෙන්නන අනිච්චා භික්කවේ කාම. කාමයේ කියන එක අනිත්‍යයි. ඊළඟට ආපහු පෙන්නන තුච්චයි කියලා. ඒක තුච්ච දෙයක්. මුසා මෝස ධම්මා. මයා කතමේත. මුසා මෝස ධම්මන් කියලා කිව්වහම අපිට මතකයි යන් සත්‍යං අමෝස ධම්ම නිබ්බාණං කියලා අපි නිර්වාණය ගැන ඉගෙන ගත්තා. අනිත්‍ය ඔක්කොම දේවල් මුසාවල් කියලා නේද? මයා කතමේත මායාවකින් කරන ලද්දක් වැනි. බාල ලාපන. බාලයාගේ වචනයකින් සිදුවක් වෙනිය කියලා කියනවා. ඉතින් ඔය බාලයාගේ වචනයෙන් තමයි හුඟක්ම අපිට මේ කාමයෝ කියනීම අපිට ඇති වෙන්නේ. ඒ කියන්නේ මට කියන්න පුළුවන් උදාහරණයක් හැටියට මම ওই විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නකොට තවත් යාළුවෙක් එදින්ට ඇවිල්ලා එයා කාන්තාවක ශරීර කොටාසයක් ගැන වර්ණනා කරන්න පටන් ගත්තා. ඉතින් මගේ යාළුවා ඉඳන් කිව්වා බෝධිසත්වයෝ සහ නරමයෝ කියලා අර මිනිහයාට. ඉතින් මේ මම මේ පෙන්වන්න හදන්නේ ඔය පාසලක එහෙම දරුවෙක් අවුරුදු 10ක 12ක දරුවෙක් මේ භවයේදී ඕවා ගැන හිතපු කෙනෙක් නෙමෙයි. නමුත් ඒ පන්තියේ ඉන්නවා අපේ හිතුව මෝරපු දරුවේ, එහෙම නැත්නම් ඉහළ පන්තියක දරුවෙක් ඔයගේ කතාවක් කියනවා. කිව්වයින් පස්සේ අර ළමයාගේ සිත එයාට හිතෙනවා මේක ඇත්තද කියලා බලන්න ඕනේ කියලා. එයා ඒක බලනවා. බැලුවොත් මොකද වෙන්නේ? එයාගේ සිත අතන බැහැ ගන්නවා. ඉතින් නාම රූප ඇතේ භවපච්චය ජාති කියන එක ඔබ ක්‍රියාත්මක කරන පටිච්චසමුප්පන්නේ කියන එක ක්‍රියාත්මක වෙනවා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේක බාලයාගේ වචනින් සිද්ධ වුණේ. අර නැති කාමයෝ එයා ඇති කළා. ඉතින් ඕක මම පින්නේ අර ධර්මීයම ආයුනුත් එනවා කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ චිත්‍රපටි එහෙම නාට්‍ය බලන්නේ නැහැයි කියලා සිතක් ඇතුවෙ ඉන්නවා. හැබැයි කවුරු හරි කෙනෙක් පොතක් අරගෙන එන අනේ අපේ මේ පන්සලට ආධාර පිණිස අපි මෙන්න මේ නාට්‍යයක් පෙන්වන පොඩ බලන්න ඉන්න කියලා. ඉතින් මේ පාර මෙයා කල්පනා කරනවා මේක කුසලයක් කියලා. ඒ පන්සලට ආධාරයක් නේ. ගෙහිල් අරග බැලුවයන් පස්සේ මොනවද වෙන්නේ? අර ජරා දේවල් ඔක්කොම පෙනිලා ඊට පස්සේ නැති කාමියෝ ඇති වෙනවා. ඒතර බාලයාගේ වචනේ හරියට මේක සිද්ධ වෙනවා. ඒතර බාල ලාපනා කියලා කියනවා. ඉතින් අනිත්‍යද ගත්තාම ওই කාමියෝ කියන ඒවා අනිත්‍යයි. මොකද ඒක සකස් කරන. මොකද්ද කාමියෝ කියලා කියන්නේ? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්පයන්ට තිබෙනව රාගය. ඒක අපිට අර ඊළඟ ඩයග්‍රෑම් වලින් එහෙම බලා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මෙතන පෙන්නනෝ මේ යම්කිසි මෙලොව ඇත්තා වූ යම් මනුස්සකාම ගුණියුද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම ගුණියුද තියෙනවද? මෙලොව ඇත්තා වූ යම් මනුස්සකාම සංඥාව, ඒ පරලොව ඇත්තා වූ දිව්‍යකාම සංඥාව. ඒක කාම සංඥාව කියලා කියන්නේ සංස්කාරය නිසා විඥානීය පැවතීමක් තියෙනවද, අන්න ඒකට කැමැත්තක් තියෙනවා නම් අන්න ඒක තමයි කාම සංඥාව කියලා කියන්නේ. මේ දෙකොටස මායයට යටත් වෙනවා. මේ මායාවේ ස්ථානිය වෙනවා. එතකොට මෙතන පෙන්වනවා මේ මාර දෙයිය මායයට යටත් වෙනවා. මාරස්ස විසයෝ මායාවේ ස්ථානිය වෙනවා. මාරස්ස නිවාපෝ මාරයා දමන කෑම. මාරයා විසින් අපිට දමන කෑම. මරස ගෝචරෝ, එක යාගේ රේන්ජ් එක. ඒ කියන්නේ දැන් අපි ඇහින් බලලා යම්කිසි රූපයක් අපිට යම් තාක් දුරකට පේනවද, අපේ මනසට වැටෙනවද, ඒක මාරයටත් පේනවා. එතකොට එයාත් දන්නවා ආ මෙයා මෙන්න මේ දේවල් වලට කැමතියි කියලා. එතකොට එළියට පයින් හදනකොට අපි ඉන්නේ මාරයාගේ කුකුල් කොටුවේ. එළියට පයින් හදනකොට අන්න එයා අර කෑම ආපහු දෙන මේ මේ කෑම හොඳයිනේ කියලා. එතකොට අපි ආපහු කුකුල් කොටුවට වැටෙනවා. අර රේන්ජ් එක එයාට අහුවෙනවා. එයාගේ රේන්ජ් එක ඇතුලේ තමයි අපේ මේ තියෙන දේවල් තියෙන්නේ. එතකොට මෙතෙන්දි තේරුම් ගන්නවා මේ ඔක්කොම හේතේති පාපක අකුසල මානස අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි කියලා. අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියලා තුනක් තමයි මේකෙන් ඇති වෙන්නේ. එතකොට ඔය අභිජ්ජා කියන එක ඉතින් අපි දන්නවා අර මොකක් හරි එකක් දැකලා මගේ වේවා කියලා නේද? එතකොට ගැඹුරට යනවා ඔක නන්දියත් එක්ක සම්පූර්ණ සම්බන්ධ වෙලා තිබුණා උදයක් ඔය අභිජ්ජා කියන එක. කෙටියෙන්ම කියනවා නම් මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීමක් තියනවාද? ඒක තමයි අවිජ්ජාව කියන එක රහතන් වහන්සේ වෙන්නේ. මෙතෙන්දි මෙයා තේරුම් ගන්නෝ මෙහිලා මහණෙනි එහිලා ආර ශ්‍රාවකත්වෙමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ. යම් දිට්ඨ ධම්මික කාමයොත් යම් සම්පරායික කාමයොත්ද යම් දිට්ඨ ධම්මික කාම සංඥා කෙනෙකුත්ද යම් සම්පරායික කාම සංඥා කෙනෙකුත්ද තෙල කාම සංඥායන දෙක මරට තැන් වේ. මරට විශේෂයි මරුගේ විපා නිවාපයයි. තෙල මරුගේ ගෝචරය මේ කාම ගුණයේ විසී මානසික වූ අවිද්‍යා ව්‍යාපාද සාරම්භය. තෙල ලාමක අකුසල ධර්මෙම පවතී. අවිජ්ජාය තියෙනවා. අවිජ්ජා වෙච්ච ගමන් ඊළඟට අපිට වැඩි විලා යන්නේ නැහැ. ව්‍යාපාදයේ කියන එක අපිට ඇති වෙන්නේ. ඊළඟට ඒක නිසා සාරම්භය. ඉතින් අපි සාරම්භ කරමින් වෙන් කරමින් තමයි අපි නිතරම ජීවත් වෙන්නේ. මේ හේතුන් ධර්මියෝ මේ සසනේ හික්මෙන්නා වාර්ශාවකයා හට අන්තරාය පිණිස පවතිනවා. අභිජ්ජා ව්‍යාපාද සාරංග මේ කාමගුණ ලෝකේ මැඩපියා දැහැන් අරමුණු බෝධිපාක්ෂික අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් මිතයි එක. මම ඉපලූ මහත්ගත වූ සිතින් කාමගුණ ලෝකේ මැඩ පවත්වා සිතින් බෝධිපාක්ෂික අරමුණු අදිෂ්ඨාන කොට වැඩවාසය කරන්නා වූ මාගේ සිතේ යම් පවිතු හටගන්නා වූ පවිතු අකුසල් වූ අවිද්‍යාවෝද ව්‍යාපාදයෝද සාරම්භයෝද වෙත ඔහු නොවන්නා වූ ඔහුගේ දුරු කිරීමේ මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවට වඩනාද්දා වූ සිතක් වන්නේ. අප්‍රමාණ සුභාවිතා කියලා මෙතන පාලි භාෂාවෙන් පෙන්නනවා. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙන් වූ ධ්‍යානයට හේතු සමාධියව පාදී. මනා පැහැදීම ඇති කල්ලි ඒතාත්මේ කම්පානෝ ධ්‍යාන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. නොත් ශරීරයාගේ මිදීමේ මරණින් මත්තේ යම් කාරණකින් ඒ භික්ෂු උපදින්නා වූ විපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ථ ධ්‍යානයට සමාන වූවක් වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහණෙනි මේ පළමු වන කෙලසුන්ගෙන් කම්පානෝ ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබේ කියලා දේශනා කරනවා. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ අපිට මේ කාමයන් කාම සංඥාවන් නිසා අපිට ඇතිවෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන්නේ. එතකොට මෙයා තේරුම් ගන්නවා මම මෙච්චර කාලයක් මේ ඉන්නේ ඉඳලා තියෙන්නේ ඉන්නේ මේ මායාවේ කුකුල් කොටුවේ. එතකොට මම මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්නවා. මොනවද බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කරලා ඒ කුකුල් කොටුව ඇතුළේ ඉන්නේ නැතුයි එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානය. අන්නේ අදිෂ්ඨානය කිරීමෙන් එයාට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ සමාධියට යන්න, කම්පාන වන සමාධියට මෙහෙම යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මෙතන අප්‍රමාණ ස්වභාවිතා කියලා කියන්නේ අර අපි මේක පස්සේ තුන්වෙනි භාවනාවේදී ඉගෙන ගන්නවා මේ සුභ කියන විමුක්තිය. ඒ කියන්නේ මේක මේ දෙතිස් ගුණපේ ජරා ගොඩක්. මේක ජරා ගොඩක් වශයෙන් තේරුම් ගත්තයින් පස්සේ ඊට පස්සේ යාට මෙත්තාව භාවිතා කරලා මේකෙන් එළියට පැන ගන්නවා මේ සුභ කියන කතාව නැති වෙලා යනවා. අපි සුභයි කියන එක. එතකොට ඒ මෙත්තා විමුක්තියකට ගිහිල්ලා තමයි මෙතනදි මේ පෙන්වන්නේ. තමන් ඒ මේ මාරයේ කුකුටින් පැන ගත්තා කියන එක. එතකොට ඉතින් මේ ධර්මයේ තේරුම් ගන්න අපි බලමු මේ ඩයග්‍රම් වලට ගිහිල්ලා අපි මුලින්ම මේ අකනිට බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේලාට පුතක් පිතාය පල කරනවා මේ ධර්මයට ලබා දුන්නාට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ඔය කාම ඡන්දය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. ඒ වගේම ඕගොල්ලෝ දා පෙන්නන සංකල්පය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට කාමී කියලා කියන්නේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එතකොට සංකල්පයේදී මේ වගේ සංකල්පයක් ඇතිවෙන්නා වූ රාගය තමයි කාමී කියලා කියන්නේ. එතකොට එහෙම කාමයක් ඇති වෙලා මෙතන ඉතින් ඡන්දයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ප්‍රඥාවෙන් යුතුව බලුවොතින් එහෙම වෙනකොට පේනවා. මෙතන මේ මොකක් හරි සුභයි සුඛයි අත්තා කියලා අරගෙන අපි මෙන්න මේ විදිහට සංකල්පයන් දකුණු අත පැත්තේ හදනවා. එහෙනම් ඒක සකස් කිරීමක්. එතකොට මේක සකස් කරලා ඊට පස්සේ ඒක රාගයක් වෙලා තමයි මේ කාමී කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ. අන්න ඒක තේරුම් ගත්ත මනුස්සයට පේනවා එහෙනම් මේක සකස් කරන එක. අනිච්ඡාවෙක්ක වේකාම. අනිත්‍ය කියලා කියන්නේ සමුදයක් තියෙනවා, අස්තංගමයක් තියෙනවා කියලා තමයි දන්නේ. එතකොට සමුදයක් මේ විදිහට තමයි ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් ඒක ගලවන්න පුළුවන් දෙයක්. මං සකස් කරන්නේ නැත්තම් මේක සිද්ධ වෙන්නේ නැහැයි කියන එක තමයි මුලින්ම ඉගෙන ගන්න පුළුවන්කම කියන එක තියෙනවා මේ ඩයග්‍රෑම් එකේ. එතකොට එතන හලිද්දකානි සූත්‍රයත් එක්ක කරපු ඒ අදහස Tamanට වැටහිනවා. මෙතෙන්දී අපි මේ සකස් කලාය කියන එක තියෙනවා සුභයි සුභයි අත්තා කියලා අරගෙන. එතකොට අපි ඊළඟට ඒ දෙවෙනි ස්ලයිඩ් එකට යමු. ඒ දෙවෙනි ස්ලයිඩ් එකේ ඒ කියන්නේ 2B කියන ස්ලයිඩ් එක. මේ දෙවෙනි 2B කියන ස්ලයිඩ් එකේ අපිට පෙන්නනවා ඔය ස්ටෙප්ස් හතක්. එතකොට මේ හතම ඔක ලියලා නැහැ අපි ඒක බලන ගමන් ලියාගමු. පළවෙනියෙන්ම අපි රූපයක් දැක්ක ගමන් අපිට මේ රූපය සුභයි කියලා මේ ඉදන් සත්‍යයට ඇදිලා යනවා. ඒක දැක්කම. ඒ අපේ අතීතයේ තිබුණා වූ අපි ඒ වගේ රූපයන් බලලා පරිහරණය කරලා අපේ සිත්ති පවත්තන්නා වූ ස්වභාවය නිසා තමයි අපි එහෙම කරන්නේ. ඒ කියන්නේ අපි දුවන ගමන් තමයි මොකක් හරි එකක් දිහා බලන්නේ. දැන් බලන්න පාරේ වාහනයක් අරගෙන යනකොට ඕගොල්ලෝ පළක් වෙලාවට පේනවා ගස් එහෙම හරි ලස්සනට තියෙනවා කියලා. ඒ මේ ගහ හරි ලස්සනයි කියලා තිබුණාම නවත්තලා බැලුවොත් මොකද වෙන්නේ? Tamanට පේනවා මේ ගහේ කපුටු කැතකළු ජරා වෙලා, කොළ ඉරිලා, කොළ හිල් වෙලා ඒවා තියෙනවායි කියලා. අර වේගයෙන් යන ගමන් බැලුවාම අරක පේන්නේ නෑ. ආන් මේ වගේ තමයි අර පෝතලී සූත්‍රය උගලන්ට මතක ඇති බල්ල මස් කට්ට දාපු ගමන් මොකක්වත් හිතුවේ නෑ දුවගෙන ගියා. අන්න ඒ වගේ Tamanට අර රූපය දැක්ක ගමන් ඔන්න සුබයි කියලා අපි අර කරකවන ගමන් දුවන ගමන් තමයි මේක කරන්නේ. අන්න ඒක නිසා සුබයි කියලා මේ පැත්තට එනවා. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඒ සුබයි කියලා මේ ඉදන් සත්‍යයට ආවට පස්සේ ඊළඟට අපිට ඇති වෙනවා නිත්‍යයි කියලා. ඒ කියන්නේ අර රූපේම නැවත නැවතත් අපිට ස්පර්ශ කරන්න පුළුවන්කම. ඒක තමයි මම කිව්වේ අර කට්ලට් උදාහරණයක් පෙන්වුවේ නිත්‍ය ගැන කතා කරනකොට. දැන් ඕගොල්ලෝ පාටි එකට යනවා. ගියාම එතන කට්ලට් පිඟානක් තියෙනවා. එක පාට මී ගමන් කට්ලට් ටික කන්නේ නැහැ. අර කතා කර කර ඉන්නවා කට්ලට් කන්න ආරාධනා කරනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්නකොට කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා කියලා තමයි ස්පර්ශ වෙනවා. අන්න එතකන් තමන්ට සපක් තියෙනවා. කොවිලාගාරේ කට්ලට් ටික අනිත් අය කන්න අරගෙන ගැලවිලා යනවා නැති වෙලා යනවා කියලා දැක්කහම තමයි ඕගලන්ට අර සුඛේ කතාව නැති වෙන්නේ. ආයෙත් ඉවරයි කියලා හොස් ගාලාපත් වෙලා යනවා නේද? එතකොට මේක ස්පර්ශ කරන්න පුළුවන් නම් එහෙමනම් අපි මේ ස්පර්ශ කරමින් මේ පැවැත්මක් තියෙන විඥානී යම්කිසි ආකාරයකට ඒක පවතිනවා කියන මාන්නියකුත් ඕගලන්ට තියෙනවා. ඉතින් අන්නේ අර්ථයෙන් තමයි මේ නිත්‍ය කතාවක් අපිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ සුභේට නිත්‍යයි කියලා දැන් දැක්කහම අර කට්ලට් ටික තියෙනවා කට්ලට් ටික තියෙනවා කිව්වහම අපිට ඒක නිසා සුඛයක් තියෙනවා. එතකොට එහෙනම් සුභේට නිත්‍යයක් ගහකොලහම ඔන්න සුඛය තියෙන එක මෙන්න මේ පරාමාසයේ මේ සංස්කාර තියෙන්නේ. ඒ පරාමාසයට එනවා මේ සංස්කාර වශයෙන් මෙතන මේ අපේ සංඥාව. ඇඟිල්ල දික් කරාම පෙන්වන මේ සංඥාව සුඛයි. එතකොට අපිට එනවා මේ කට්ලට් එක දැන් සුඛ වෙලා. කට්ලට් එක මුලින් සුභයි. ඒක දැන් සුඛ වෙලා. එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක් දිහා බලනවා. එයා ලස්සනයි කියලානේ බියුටි කියන එක නිතරම සුභයි කියන එක. දැන් එයා සුඛය බවටත් පත් වෙලා තියෙනවා. කොහොමද වුනේ? සුභේට නිත්‍යයි කියලා එකතු කළා. සුභේට නිත්‍ය එකහ කරාම සුඛයි කියන එක අන්න සුඛ සංඥාවක් Tamanට ඇති වෙලා තියෙනවා. එතකොට මෙතන මේ ඒරියා එකක් තියෙනවා. මේකේ පේනවද? මෝහයේ අගතියෙන් තමයි මේ සංස්කාරයට යන්නා වූ එකේ දාලා තිනවා කාමරාග අනුසය කියලා. මෙතන මේ ත්‍රිපී සීමක් වාගේ තියෙනවානේ මේ කොළපාට ඉරයි දකුණු අත පැත්තේ ඉදන් සච්චේ පල්ලෙහැටාව මෝහාගතිය හිමෝගාගතිය මේ සංස්කාරය කියන එක. එතකොට ඒකේ ලකුණු වෙන්නේ මොකද්ද මෙතන? මෙතන ඇත්තම කියනවා නම් මෙතන ලණු දෙකක් තියෙනවා. එක ලණුවක් ඕගලන්ට පේනවා මේ ඉදන් සච්චේ සංස්කාර කියලා මෝහාගතියට එක ලණුවක්. අනිත් පැත්තෙන් පේනවා මේ පරාමාස කාය ග්‍රන්ථයේ සංස්කාර බයාගතිය කියලා තව ලණුවක් ඒ ලණු පොටවල් දෙක එකට සම්බන්ධ වෙලා තියෙන තැන ඉඳන් තමයි මේ ඉර උඩට ඇඳලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ දකුණු අත පැත්තට තියෙනකොට අන්නේ කොටසට කියනවා කාමරාග අනුසය කියලා. ඒරියා එක. එතකොට කාමරාග ඒරියා එක වෙනවා. එතන කාමරාග අනුසය කියලා මේක ඉරකින් ලකුණු කරලා තියෙනවා. දැන් මගේ සංඥාව කියන එක දැන් සුඛ වුණා. මේ රූපේ සම්බන්ධයෙන් සුඛයි කියලා මට සංඥාවක් ඇති වෙලා තියෙනවා. එතකොට දැන් අපි කාරණා තුනක් කිව්වා නේද? එක සුභයි, දෙක නිට්යයි, ඊට පස්සේ මෙතන සුඛයි කියලා. එතකොට වේදනාවනේ අපිට ওই සුඛ වෙලා තියෙන්නේ. එතකොට ඔන්න දැන් තුන්වෙනි කාරණේ සුඛයි කියලා මේ වේදනාව මේ පරාමාසයට ඇදීම කියන එක තියෙනවා. හතරවෙනි කාරණිය තමයි මේ පරාමාසය තුල අර සුඛයි කියන එක තමා තුල පවතින. ඕක නිකම්ම නෙමෙයි. අර ඉදන් සච්චයෙන් ඕක ඇප්‍රූව් කරලා තියෙන්නේ. දැන් මොකක් හරි එකක් කට්ලට් එක කාපු ගමන් ඕගොල්ලන්ට දැනුන නම් එහෙම අයියෝ මේකේ ලුණු වැඩි හරි මොනවා හරි ඒකේ ඇප්‍රූවල් එකක් නැහැනේ නේද? මේක රසයි කියලා යම්කිසි ආකාරයකට තියෙනවා නම් ඇප්‍රූවල් එකක් ඇවිල්ලා ඉදන් සච්චේ අන්න ඒකේ තමයි මේ පරාමාසය කියන එක වෙලා තියෙන්නේ. නිතරම හිතන්න ඉදන් සච්චේ ස්ටැම්ප් එකක් ගන්නවා. මේක හොඳයි කියලා. එතකොට මෙන්න හතර සුඛේ දැන් පරාමාසය ඇතුළට ඇවිල්ලා තියෙනවා. පස්වෙනි කාරණේ දැන් අපි අර අත්තා කියලා ගන්නවා. ඒක අත්තා කියලා ගන්නවා කියලා කියන්නේ දැන් අර රූපය නිසා සුඛයක් ඇති වෙලා ඒ සුඛය Tamanට ඒක නිසා මම ඉන්නවා. අර අඹ ගෙඩිය කතාව මතකයි. කුණු අඹ ගෙඩියක් ගත්තා නේද? يعني උගල රසාව කළා, අඹ කළා, ඩොලර් 5ක් යන්තම් ඉතුරු වුණා මාසෙට බිල් ටික ගෙවුවට පස්සේ. මේක අරගෙන ගියා අඹ ගෙඩියක් කන්න. අඹ ගෙඩියක් කන්න ගියාම අඹ මුදුන මුදලාලි එයා විකුණනවා අඹ වර්ග දෙකක්. එකක් ඩොලර් 5කට වඩා වැඩි ඒක හොඳට පොලිෂ් කරලා වාගේ තියෙනවා. අනිත් එකේ ගත්තාම කුණු වෙනවා. එතකොට කුණු අඹ ගෙඩි අරගෙන අපිට දැන් මේ අඹ ගෙඩියේ කන අවස්ථාවේදී අපිට සුඛයක් කියන එක තියෙනවා නේද? එතකොට මේ සුඛය නිසා දැන් මං අත්තා කියන එක ඇදිලා තියෙනවා. මේ සුඛය කියන එක අත්තා. එතකොට අන්නේ අත්ත කතාව තමයි මේ කියන්නේ මේ පල්ලෙහෙන් ඇවිල්ලා තියෙනවා. මේ අඹ ගෙඩිය දැන් මගේ. මොකද මේ අඹ ගෙඩිය පාවිච්චි කරලා මං සුඛයක් ඇතුවම ජීවත් වෙලා ඉන්නවා. එහෙනම් අඹ ගෙඩිය මගේ කියන අත්ත කතාව පල්ලෙහාට ආව. ඒක තමයි පස්වෙනි කාරණේ. ඒක ආවට පස්සේ දැන් මේ බයගතිය ඉඳන් අපි ආපහු යනවා මෙතන මේ හයවෙනි කාරණේ වේදනාව දක්වා. අන්නේ එතන මෙතන තමයි ලකුණු වෙලා තියෙන්නේ. බයගතිය ඉඳන් වේදනාව දක්වා තමයි ලකුණු වෙලා තියෙන්නේ දිට්ටි අනුසය කියන එක. එතකොට දැන් දිට්ටි අනුසයෙන් දැන් අපේ මේ රූපය කියන එකට එහෙමනම් අපි ඇඟිල්ල දික් කළා. අර සුඛයි කියන කතාව දැන් අපි හොඳට ඒක පවසනවා. අපේ දිට්ඨියේම තියෙනවා. අඹ ගෙඩියක් දැක්කහම මේක සුභයි කියන එක නෙමෙයි. හැබැයි කුණු වෙලා තියෙන ඉස්ම ගලන්න පණුව ඉන්නා ඌ එක. හැබැයි අපි මනසෙන් එනවා සුඛයි කියලා. මොකද අපි ඒක තරම් බහැලගෙන තියෙන්නේ. බලන්න අර අඹ ගෙඩිය එකපාරට දැකලා විතරක් නෙමෙයි මේක රසයක් විඳලා දැන් තමන්ගේ ඇතුළට ඇවිල්ලා තියෙනවා. පරාමාසයට ඇවිල්ලා බහැගෙන තියෙනවා මේක. දැන් මේක අත්තා කියලා අනිත් වැලියුස් ටික නිසා අපිට මේකට සුඛයි කියන කතාවකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සුඛයි කියලා ආවට පස්සේ දැන් අපි කිව්ව මේක 6 වෙනි කාරණිය කියලා 7 වෙනි ස්ටෙප් එක තමයි. ඒක නිසා අපිට නන්දිය කියන එක ඇති වෙනවා. ඒ නන්දිය ඇති වුණා කියලා ගුවහම අපි වැහැදිලි කරා. ඒ නන්දිය කියලා කියන්නේ අන්තිමට මැරිලා ඉපදෙන්න තිබෙනව කැමැත්ත කියලා නේද? ඉතින් බාර මේ වගේ අඹ ගෙඩියක් හින්දා මලාට පස්සේ ආපහු ඉපදෙන්නත් ඕගොල්ලෝ කැමැත්තක් කියන එක තියෙනවා. කුණු අඹ ගෙඩිය කියන කල්පනාවක් නැහැ. ඔන්න ඔය ස්ටෙප්ස් හත තමයි උතන තියෙන්නේ. එතකොට ඔය මෙතන මේ බුදුහාමුදුරුව පෙන්නනවා අපි අර කාමී කියලා කිව්වහම සංකප්පය අපි මේ හරියනේ ප්ලෑන්ස් කියලා කරේ නේද? එතකොට ඒ සංකප්පයට තිබෙනා වූ රාගය කියන එක කාමී කියලා කිව්වා. කාම සංඥා කිව්වහම මේ වගේ සංස්කාරය නිසා මේ විඥානය හටගන්නවද ඒකට අපි කැමතියි කියන එක තමයි තියෙන්නේ. එතකොට කාරණා දෙකක් කොතනදී බුදුහාමුදුරු පෙන්නනවා, කාමයේ කාම සංඥායි කියන එක. ඊළඟට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු, තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා අභිජ්ජා කියන එකයි, ව්‍යාපාදේ කියන එකයි, සාරම්භය කියන එකයි, කාරණා තුන පෙන්නනවා. අභිජ්ජා, ව්‍යාපාද, සාරම්භය. ඔය අර විදිහට කාම සංඥා නිසා අපිට ඇති වෙනවා කියේ මොකද්ද? අභිජ්ජාපි, ව්‍යාපාදාපි, සාරම්භාපි කියෝ. ඔය ටික තමයි ඇති වෙන්නේ. සාරම්භය ඉතින් අපි දන්නවා කම්පිටිෂන් එක කියලා. එතකොට මෙතන තවත් ධර්මයක් ඕගොල්ලන්ට පේනවා. මේකේ අපි පෙන්නලා දෙනවා ඔය අහංකාරයයි මමංකාරයයි කියන එක. එතකොට ඕකේ පෙන්නනවා නේද මේ දොරපොල් ඕගොල්ලෝ දන්නවනේ. ඒ දොරපොල්ලයි මේ තීන මිද්දේ ඉඳන් 1.3 මෝහයයි කියන එක. අර අවිද්‍යා ආශ්‍රය කියන තැනනේ. අන්න එතෙන්ට ලනු කැපෙන තැන, අන්න එතන තමයි මමංකාරය කියන එක තියෙන්නේ. ඊළඟට අපිට ආපහු තව ලයින් එකක් තියෙනවා මේ තීන මිද්දේ ඉඳන් අර මහා මෝහයට ගන්නව, මෝහය කියන තැනට යන්නව ඒක. ඒ ලයින් එකයි මේ අවිද්‍යාවේ ඉඳන් අර පුටුවේ ඇඳ තියෙනවනේ, ඒ ඇඳ දික් කරාම මේ කැපෙන තැන තියෙනවනේ, මේ තිත්‍රේකාව කැපෙන තැන. ආන්න එතන තමයි අහංකාරය කියන එක තියෙන්නේ. අහං කියන එක. එතකොට මමනුයි අහනුයි. ඊළඟට ආයෙත් පෙන්වන්න පුළුවන් ඔය අහනුයි මමනුයි දෙන්න එකට එක්කව වෙලා ඉන්න තැන. ඒක තමයි මෙන්න මේ කුක්කුච්චිය ඇතුළේ ඔයගලන්ට පේනවා. මේ රතු පාට ඉරි කෑලි දෙකකින් කැපිල තැනක් තියෙනවා කුක්කුච්චිය ඇතුළේ. සංඥාවේ ඉඳන් පලාසයට එක රේඛාවක් තියෙනවා. ඊළඟට ආපෝ රේඛාවක් තියෙනවා මේ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යනා වූ රේඛාව. තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යනවා, සංඥාවේ ඉඳන් පලාසයට යනවා. අන්න ඒ කැපෙන තැන තමයි අහණේ මමුණේ එකට එක්කව වෙලා ඉන්න තැන. මොකද්ද ඒක කියන්නේ? ඒක කියන්නේ මෙන්න මේ රේඛාව බලන්න, මේ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යන රේඛාව පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. වම් අත පැත්ත තීන මිද්දේ ඉඳන් මෙතෙන්ට එන්න. මොකද මෙතෙන්දි කියන්නේ? ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න, අපි තීන මොද්ද නොවිච්ච අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අපි රෝගී නොවිච්ච අවස්ථාවක් තියෙනවා. උත්පත්තියෙම ඕගලන්ට රෝග හතරක් තියෙනවා. දැන් ඉපදිලා ඉන්නකොට ඒ රෝගී තියෙනවා මදිවට යම්කිසි රූපයක් දැකලා වටාටක් කර කිව්වයින් පස්සේ ඕගලන්ට තීන විද්ද ස්වභාවයට එනවා. ඒක අපි පස්සේ ඉගෙන ගන්නවා. රවු මටක් යනකොට තීන විද්දේ තමයි ඇති වෙන්නේ. එතකොට ඒ තීන මිද්දේ ඇති වෙලා තිනවනේ. එහෙනම් අපි රෝගී භාවය කියන එක අපි ওই වටාට අදෙයි නෙමෙයිනේ කරකෙන්නේ. මහා කප්ප ගන්නත් තිස්සේ අපි දැන් දිගට කරකෝ නැවිලා එන වටාට ගහලා ඉවරයි. එහෙමනම් අපි ওই තීන මිද්ද ස්වභාවය ඉඳගෙන තමයි අපි තියෙන්නේ. කියන්නේ මොහොතේ වතුර ටික හැදිලා ඉවරයි. මොකක් හරි එකක් දැක්කහම පොඩ රැල්ලක් ඇති වෙනවා විතර. හැබැයි අර වතුර ටික තියෙනවා නේද? ආන්නේ ස්වභාවයෙන් කෙනෙක් හිතන්න. එතකොට එහෙමනම් ඔයගලන්ට පේනවා මේ වම් අත පැත්තේ ඉඳන් එනකොට, වම් අත පැත්ත කියන්නේ ලෙඩ වෙලා, තීන මිද්දේ ගවාම ලෙඩ වෙලා. මෙතෙන්ට එනකොට කියනවා ලෙඩ වෙලා මම කියලා කියනවා. ඊට පස්සේ දැන් අහංකාරය අපි අනිත් පැත්තට බලමු. ওই සම්ප්‍රප්පලාපී කියන එක තුල තියෙනවා නිකන් නිත්‍ය භාවය. දොඩෝ දොඩෝ ඉන්නවා කියන එකේ නිත්‍ය ස්වභාවයක් කියන එක ඒකේ තියෙනවා. එතකොට මුසාවක් පවතින තමයි, පවත්තන්න තමයි ඒකේ උත්සාහය කියන එක කරන්නේ. එතකොට දැන් මෙතනින් පේනවා මේ අහං කියන එක්කෙනා ගත්තාම, දැන් අපි කියවනේ අහනුත් ඉන්නේ මෙතනයි කියලා. අහං කියන්නේ මොකද්ද? එයා කියනවා මම ලෙඩ වෙලා, මමංකාරය මගින් අපිට ලෙඩ වෙලා මම කියලා එකක් ආවා. දැන් මම කියන එක හැදිලා තියෙන්නේ. දැන් ඊළඟට එයා ඉදන් කියනවා මම ලෙඩ වෙලා, මම මේ සාමාන්‍යයෙන් හොඳට ජීවත් වෙලා ඉන්නේ කියන. දැන් කවුරු හරි කෝල් එකක් දාලා ගොහම අද වැල්ට ඉන්නේ නැද්ද කියලා. මම ලෙඩ වෙලා, මම අද ලෙඩ වෙලා. ඒ කියන්නේ මම වෙනදා මේ හැමදාම හොඳ සනීප ඇතුව ඉන්න මනුස්සයා, මට මේ අද හම්බේ ලෙඩ වෙලා. අන්න ඒ වගේ අර්ථයකින් තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මෙයා කියනවා මම ලෙඩ වෙලා කියලා. ඉතින් මේකේ වෙනසක් තියෙනවද? ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. දෙකම එකයි නේද? ඉතින් මේ දෙකම එක වුණායින් පස්සේ මේ පලාසයට වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. පලාසය හදන්නේ මොකද්ද? නිතරම අපි අර එක සංඥාවකින් වෙන් කරන්නේ. එතකොට මේකෙදි ලෙඩ වෙලා මම ලෙඩ වෙලා කිව්වහම එයාට පුළුවන් කමක් නැහැ තමන්ගේ දක්ෂතාවයකට යන්න වෙන් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඒක තමයි මේ සංඥාවෙන් ඉඳන් පලාසය මේක වින් කරන්න බැරි හින්දා ඒ දෙන්න එකට ඉන්නවා කියන එක තියෙනවා. එතකොට අපි දැන් එහෙනම් මේකේ තීගෙන ගත්ත අභිජ්ජා, ව්‍යාපාද, සාරම්භ කියන තුන ආහනුයි මමුණ ඉගෙන ගත්තා, ආහනුයි මමුණ එකට ඉන්න අවස්ථාව ඉගෙන ගත්තා. අපි ඒක භාවිතා කරන ඔය අවසානයේට භාවිතා කරන්නා වූ ඒ ඒ ඩයග්‍රෑම් එකක් තියෙනවා. අන්න ඒකෙදි අපි ඒක භාවිතා කරනවා. අපි ආපහු අර සූත්‍ර දේශනාවට යමු. ඒ සූත්‍ර දේශනාවේ පෙන්නනවා යළුදු මහණෙනි ආර ශ්‍රාවකතුමී මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරයි. යම් ditta dhammika kama කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් ඇත්ද, යම් ditta dhammika kama සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇත්ද, යම් කිසි රූපයක් ඇද්ද, ඒ හැම සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කියලා මේ දැනගන්න. මෙසේ පිළිපං ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත්ව කාරණියු පහදී සම්පසාදේ ඇති කල්ලි මේ භවෙම නිදසුන් නොවන රහත් බවට වූ පසක් කෙරේ. ආනේඤ්ඤ සමාපත්තියට වූ සමවදී මරණින් මත්ති මේ කාරණී විද්‍යාමාන. යම් කරුණකින් ඒ මහණුන්ගේ උපදිනට නිසි විපාක විඥානෙ වේ නම් ඒ කුසල ආනේඤ්ඤ ස්වභාවයට පැමිණියවන්නේ. මහණනි මේ දෙවෙනි ඒ ආනේඤ්ඤ සප්පාය ප්‍රතිපදාව කියලා පෙන්නනවා. එතකොට මෙතෙන්දි මෙයා දැනගන්නවා මේ රූපය කියන එක නැත්තම් ඒ කාමයේ කාම සංඥාවයි කියන එක නැහැ කියලා. මේ කබලින්කාර ආහාර මේ රූපේ නැත්තම් ওই කාමයේ කාම සංඥා මේ පැත්තේ යමක් ඇතුනේ. අපි 2B ඩයග්‍රෑම් එකට ගියොත් ඒක පේනවා. මේ පැත්තේ යමක් ඇතුනේ මේ කබලින්කාර ආහාරය නිසා. දැන් මේක අපි දැක්කා නේද, මේ දික්ටි අනුසයෙන් ඇඟිල්ල දික් කළා පෙන්වන්නේ කබලින්කාර ආහාරයයි කියලා. එතකොට මෙයාට පේනවා කබලින්කාර ආහාරයට දැන් අපි මේ සුඛයි කියන කතාව ඇවිල්ලා තිනවා. සුභේට නিত্য වෙලා මේක වටේ කරකීලා අත්තා වෙලා දැන් අපි මේකේ දික්තිය අනුසය ඇවිල්ලා මෙතෙන්ට එනකම් ඇවිල්ලා තිනවා. යාට පේනවා දැන් මෙන්න මේ කබලින්කාර ආහාරය මේක නිසා තමයි මේ ප්‍රශ්නේ ඔක්කොම ඇති වෙන්නේ. එතකොට යාට පේනවා මේ රූපය කියලා කිව්වහම මේව ඇවිල්ලා ධාතු. ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු. මේ ධාතු නිසා මේක ඇති වෙන්නේ කියලා තේරුම් ගන්න. ඉතින් තේරුම් ගැනීමෙන් යාට පුළුවන්කම තියෙනවා මේ දෙවෙනි ඒ ආනෙන්ජ සප්පාය කියන එකට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ කියන්නේ මෙයා ධාතු කියලා අරගෙන ඒවයි ඉක්මීමක් කරනවා නම් එයාට පුළුවන්කම තියෙනවා ආකාස සංඥායතනෙ කියන එකට යන්න. ඊළඟට තුන්වෙනි කාරණේකුත් තථාගතයන් වහන්සේ පෙන්නනවා යළිදු මහණෙනි ආර ශ්‍රාවකතුමනි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditta dhammika kāmiyot yam samparāyika kāmiyot ætta, yam ditta dhammika kāma saññāvukut yam samparāyika kāma saññāvukut ætta, yam ditta dhammika rūpiyot yam samparāyika rūpiyot ætta, yam ditta dhammika rūpa saññāvukut yam samparāyika rūpa saññāvukut ætta. මේ දෙකම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දිට්ඨිය විසින් අභිනන්දනා කරන්නට නොනිසි වේ. අභිමානින් කියන්නට නොනිසි වේ. බැසගෙන සිටින්නට නොනිසි වේ. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිබාණීම එම පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණුන්ගේ සිත අරිහත්වාදී කාරණේ පාදිනු. සම්පසාදේ ඇති කල්ලේ ඒ භවෙම නිදසුන් නොවනින් රහත් භව වූ පසක් කෙරේ. ඊළඟට විඥානං ඡායතන සංඛ්‍යාත ආනේන්ජයට වූ සමවදී. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන. යම් කාරණයකින් ඒ මහණුන්ගේ උපතට නිසි විපාක විඥානෙ වේ නම් ඒ කුසල ආනේන්ජ ස්වභාවයට පැමිණියවන්නේ. මහණෙන මේ තුන්වෙනි ආනේන්ජ සප්පාය ප්‍රතිපදාවයයි කියන ලැබෙන. එතකොට මේකෙ පෙන්නනවා දැන් බලන්න මෙයා මේ ක්‍රමානුකූලව මේකෙන් අයින් වෙවි යනවා. මුලින් කිව්වේ මොකක්ද? අර පල්ලෙහා තියෙන කුකුල් කූඩුව. කුකුල් කූඩුවෙන් මම පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක් කළා තමයි කියේ. ඊට පස්සේ යාට පෙන්නේ මේකෙ තියෙන මේ ධාතු. ධාතු නිසා තමයි මේ කතාව කාමකාම සංඥා ඇති වෙන්නේ. ඒ පාර එයා ඒකෙන් අයින් වෙලා. ඊට පස්සේ දැන් මෙයාට පෙනවා මේ ආකාස සංඥායතනෙ වාගේ තැන් වලට ගිහිල්ලා මේ ආකාස සංඥායතනිය ආධාර උපකාර කරගෙන පවතිනව යම්කිසි වේදනාවක් තියෙනවා. අන්නේ වේදනාවත් එයා එපයි කියන එක තමයි කියන්නේ. ඒවා අභිනන්දනා කරන්නට වටින්නේ නැහැ. නාබිනන්දති, නාබිවදති, නාජෝසාය තිට්ඨති කියලා කියනවා. ඉතින් මෙතෙන්දී මේ කාරණා 8කින් බුදුහාමුදුරුවෝ බැලුවා. කාමයයි ඒක ditta dhamma samparayika. කාම සංඥා රූපයයි රූප සඤ්ඤායි. දැන් අපි අර රූපේට සුඛයි කියන කතාවන් අපිට මේ සංඥාව නැවිලා තියෙනව නේද? ඒ සංඥාව නේව එපා කියලා. එතකොට මෙයා තේරුම් ගන්නවා මේව අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. අන්න එහෙම ගත්තයින් පස්සේ අර ආකාස සංඥායතනින් ඉඳ වේදනාවන් කියන එක පහ කරලා එයා යනවා ඒ විඥානං ඡායතනිය කියන ඒ හයවෙනි ධානයට කියන එකට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඊට පස්සේ ආපහු පෙන්නනවා මහණේ නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්තේද්ද, පරලෝ යම් කාමයෝත්තේද්ද, මෙලෝ යම් කාම සංඥාවෝත්තේද්ද, පරලෝ යම් කාම සංඥාවෝත්තේද්ද, මෙලෝ යම් රූපයෝත්තේද්ද, පරලෝ යම් රූපයෝත්තේද්ද, මෙලෝ යම් රූප සංඥාවෝත්තේද්ද, පරලෝ යම් රූප සංඥාවෝත්තේද්ද, කම්පාන වන ධ්‍යාන සංඥාවෝත්තේද්ද, මේ යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතුරු නොවේ නිරුද්ධ වෙද්ද, යම් මේ ආකින්චන්නායතන සමාධියක් වෙද්ද, ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඒ සිත ආකින්චන්නායතන සමාධි හේතු වෙයි. සිත පහදී පැහැදී මිති කල්ලි මේ භවයේම ආකින්චන්නායතන සමාධියට පැමිණෙනු ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානි ආකින්චන්නායතන කුසල විඥානියට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නි මේ පළවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මෙතන බලන්න, මෙතන පෙන්නනවා මේ රූපයයි රූප සංඥාවයි, පරලෝක රූප සංඥාව, කම්පාන වන ධ්‍යාන සංඥාව. ඒ කියන්නේ හයවෙනි ධ්‍යානෙ වේදනාව සාගතව ඒ තිබුණා වූ හයවෙනි ධ්‍යානෙන් ඇති වුණා වූ ඒ සංඥාව. ඒ සියලු සංඥාව නිරුද්ධ වෙනවා නම් හොඳයි කියන එක තියෙනවා. ඒ කියන්නේ බලන්න අපි මේ පුද්ගලයා දැන් ක්‍රමානුකූලව කෑල්ලෙන් කෑල්ල ගලවගෙන අයින් කරගෙන යන එක්කෙනෙක්. මුලින් අපිට තේරුණා මේ රූපය කියන එක නේද? ඊට පස්සේ දැන් අපිට ඇත්තම කියනවා ওই රූපය කියන එකේ බෙස්ට් එක මොකක්ද? හොඳ එක මොකක්ද? රූපේ නැතිකම්. දැන් බලන්න ওই මිනිස්සු ඇඩ්වර්ටයිස් කරනවා නේද? ඒගොල්ලෝ කියනවා මේ ඇඩ්වර්ටයිස් කරනකොට ස්පේසියස් රූම් කියලා කියන්නේ. ඒ කියන්නේ ඉඩ නේද? ඒ කියන්නේ ඇඩ්වර්ටයිස් කරලා තියෙන එහෙනම් බිල්ඩින් එකේ බිත්ති හතරද නැත්නම් ස්පේස් එකද? ස්පේස් එක. එහෙනම් හොඳ මේක රූපේ නැතිකම කියන එක. එතකොට ආකාසඤ්ඤාය. දැන් අර ඉස්සෙල් ටිකකට ඉස්සෙල්ලා කිව්වේ ඔය ආකාසඤ්ඤායතනේ උදව්පකාර කරගෙන යම්කිසි වේදනාවක් තියෙනවද, ඒ වේදනාව කියන එක නැත්තම් හොඳයි කියන එක තමයි එයාට ඇති වෙලා තමයි එයා විඥානංචායතනේ කියන එකට එයා ගියේ. ඉතින් විඥානංචායතනෙට ගියාට පස්සේ එයාට පේනවා මේ විඥානංචායතනෙත් යම් වූ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව කියන එක නැත්තම් හොඳයි. ඒ වේදනාව ගැන සංඥාවන් කියන ඒවා නැත්තම් හොඳයි කියන එක එනවා. ඒ කියන්නේ දැන් බලන්න මම භාවනා කර කර ඉන්නකොට මට එක පාටම හිතුව පොඩි මොහොතකට මේ හાર્ට් එක පාට රිදිලක් ආවා. හැබැයි එක පාටින් ඒක නැති වෙලා ගියා. දැන් මම භාවනාව කරගෙන යනවා. හැබැයි හිතුවම ආයෙත් එනවා නේද මගේ මේ මට හොස්පිටල් යන්න වෙයිද? දැන් මට වේදනාව දැනෙන්නේ නැහැ. ප්‍රශ්නේ මේ වෙලාවේ නැහැ. නමුත් අරක වුණා කියන එක ගැන මතකයක් ඕගලන්ට තියෙනවා. අන්නේ සංඥා වේදනාව ගැන තිබෙන්නා වූ සංඥාව. අන්නේව නිරුද්ධ වෙනවා නම් ඒ තංසන්තං ඒ තම්පනීත. අන්න ඒකෙන් තමයි විඤ්ඤා ආකින්චන්නායතනිය කියන මේ හත්වෙනි කාරණයට එයා ඇවිල්ලා තියෙන්නේ. ඒකනි කියන්නේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපෙන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඕකේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ සිත පහදී. ඒතකොට එතන සංඥාවක් තියෙනවා මතක තියාගන්න. වේදනාව ගැන සංඥාවක් නැහැ. මානසිකාරයක් වේදනාව ගැන නැtei කියන එක. එතකොට මෙතෙන්දී ඔය වේදනාව ගැන තිබෙන සංඥාවන් ඒක ලාභයක් කියලා මෙයා පවසන්නේ නැහැ. අන්නේ අර්ථයෙන් තමයි මේ ආකින්චන්නායතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන තව හොඳ ධර්මයකුත් පේනවා. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම අර සාරම්භයේ තියෙන මේ ඩයග්‍රෑම් එක සාරම්භයේ තියෙන්නේ මෙතන නේද? අපි මොහොතකට හිතමු බලන්න අපිට අභිජ්ජාවක් නැහැ. ව්‍යාපාදයක් නැහැ කියලා. මේ දෙක නැති වුණත් මට සාරම්භයේ තියෙනවා නම් මොකද වෙන්නේ? මාත් සාරම්භයේ තියෙනවා නම් මෙතන මේක කැරකෙනවා. මෙතනින් සල්ලයක් වාගේ ඕක කැරකෙනවා. මේක සල්ලයක් වාගේ මේ දිට්ටියත් අල්ලගෙන එක කැරකෙනකොට මේක ලාභයි මේක ලාභයි මේක හොඳයි අර තියෙන කියන්නේ සාරම්භික කම්පිටිෂන් එක නේද? එතකොට මොකද වෙන්නේ? මෙතන විඥානීය සකස් වෙනවා. මේක මෝහ සල්ලේ ගන්නලා ඒක අල්ලලා. එතකොට එහෙමනම් ඕකේ පෙන්නනවා මේක සාරම්භයේ තියෙනවා නම් මෙතනින් එකක් ඇති වෙනවා. මේක ඇති වෙනවා නම් අපිට උද්දච්චයක් කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ අපි මේ ඉහළ වූ සමාධියක් අල්ලගෙන හරි ඉන්න තමයි කැමැත්තක් කියන එක තියෙනවා. ඉතින් මෙතන වෙලා තියෙන ඔය කම්පිටිෂන් එක දිනන්න පුළුවන් කම්පිටිෂන් එකක් නෙමෙයිනේ. බලන්න ඕගොල්ලෝ කාම ලෝකයේ ඉන්නකොට ඔන්න භාවනා කරන කෙනෙක් ඇවිල්ලා කිව්වා අනේ ඔය කාම ලෝකේ වාගේ නෙමෙයි මේ පළවෙනි ධ්‍යානේ බොහොම සැපයි. ප්‍රීතිය ගලනවා බොහොම හොඳට ඉන්න පුළුවන් කියලා. ඒ පාර ඕගොල්ලෝ පළවෙනි ධ්‍යානෙට මහන්සි වෙලා ගියා. ගියාම දෙවෙනි ධ්‍යානෙ එක්කිනා ගිහින් ඕක මොකක්ද? මගේ මේ ප්‍රීතිය ඔළුවින් නම් පල්ලයට ඔක්කොම ගලනවා. මම ඕගොල්ලෝ වාගේ විතක්ක ਵਿਚාර කරන්නේවත් නැහැ. ඒ පාර ඒ පුද්ගලයාට ඇති වෙන අයියෝ මං පරාදයි එතන නේද? ඒ දෙවි ධ්‍යාන ලාභයට ගත්තාම පළවෙනි ධ්‍යාන ලාභය පරාදයි. ඉතින් දෙවි ධ්‍යාන ලාභේ උදම්මනාගෙන ඉන්නකොට තුන්වෙනි ධ්‍යානට ගිය සුඛේ සහිතව ඉන්න කෙනා කියන ඕක මොකද්ද? මගේ මේ මුළු මෝණයම හරි සුඛයක් සහිතව මම ඉන්නවා. ඔකට වඩා ගොඩාක් හොඳයි කියලා. ආයිත් පරාදයි නේද? කම්පිටිෂන් එක දිනන්න බෑ. ඒකට වඩා හොඳයි කියනවා හතරවෙනි ධ්‍යානෙ. ඔහොම ඔහොම ගිහිල්ලා 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 ගත්තාම අන්තිමට මෙයාට පේනවා මේ වේදනාව සඳහා තමයි මම මේ චිත්ත සංස්කාරයන් මේ හදන්නේ. මේ එකම කම්පිටිෂන් එකකින්වත් දිනන්න බෑ. ඉතින් දිනන්න බැරි නම් ඊට වඩා හොඳයි. මේ වේදනාව කියන එක සම්බන්ධයෙන් මොකක්වත් නැති වෙලා යනවා. ඒක නිරුද්ධ වෙනවා නම් අන්නේ අර්ථයෙන් තමයි මේ පුද්ගලයා ඒ ආකින්චනායතනෙ හත්වෙනි ධානය කියන එකට එයා ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපි මේකේ ධර්මයේ තව තේරුම් ගන්න අපි යමු ඔය මේ ස්ලයිඩ්ස් වලට. එතකොට අපි හතරවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා භවයේද භෝගයේද ඕකාරයේද කියන එක අහංකාරයට පදට්ටානිය කියලා. භවං භෝගං ඕකාර අහංකාරස්ස පදට්ටාන කියලා. එතකොට දැන් භෝගය කියලා කිව්වහම ඕගලන්ට පේනවනේ කබලින්කාර ආහාර රූප වස්තුන් කියන ඒවා නේද? තමන්ගේ බෙන්ස් කාර් එක, ගෙදර ඒව ඔක්කොම භෝගයන් හැටියට තමන් ගන්න. රූප කොටස. භවය කියලා කිව්වහම දැන් බලන්න එක එක අයට එක එක ආකාරයේ භවයන් ඇති වෙලා තියෙනවා. දැන් අපි ගමු අවුරුදු 16ක ගෑනු ළමයි. ඒ ළමයා ලස්සන නම් ඒක නිසා ඒ ළමයා අහංකාර වෙනවා කියන එක තියෙනවා. එතකොට එයාගේ භවය නිසා නේද? එයා යම් කිසි කුසලයක් කළා මේ වගේ ලස්සන වූ භවයක් හදාගෙන තියෙන නිසා තමයි එයාට ඒකේ අහංකාරිතේ ඕක පේනවා. ඕක අපිට ඕක ඇති වෙන්නේ මේ ඉනිකුලිටි එකක් තියෙන්න ඕන. මේ ලෝකේ ඉන්න කාන්තාව ඔක්කොම එක වගේ ලස්සන නම් අර ළමයාට අහංකාර වෙන්න දෙයක් නැහැ නේද? එතකොට භවය ගැන භෝගය ගැනත් එහෙමයි. ඕගොල්ලන්ටත් තියෙන බෙන්ස් කාර් එකක් නම් අල්ලපු ගෙදරත් බෙන්ස් කාර් එකක් නම් හැමතැනම බෙන්ස් කාර් එකක් නම් එහෙ නැති මොකටද අහංකාර වෙන්නේ? හැමෝටම තියෙන එකමනේ නේද? අර ඉනිකුලිටි එක උඩ තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක අරයට තියෙන මට තියෙනවා අරයට නැහැ අන්න ඒ වගේ දෙයක් උඩ තමයි අහංකාරය කියන එක තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි. අපි ওই රූපයන් ඉක්මවලා ගිහිල්ලා අපි මේ ආකාසඤ්ඤායතන වගේ තැන් වලට යනවා. ඒක තමයි මේ ඕකාරය කියලා කියන්නේ. අපි මේවා ඉක්මවලා කියනවා ආකාසඤ්ඤායතන වගේ තැන් වලට ගිහිල්ලා තියෙනවා. අන්න ඒකටත් අපි අහංකාරයිනේ. කොහොමද ඒකට අහංකාර වෙන්නේ? ඔන්න දැන් අපි මහන්සියල භාවනා කරලා ආකාසඤ්ඤායතනට යනවා. ගිහිල්ලා ගිහිල්ලා බොහොම සන්තෝසයි. පාර තව එක්කෙනෙකුට ගිහිල්ලා කියනවා මං අද බොහොම හොඳයි. කළු වෙලා ගියා ආකාසඤ්ඤායතනේ ගිහිල්ලා මං බොහෝ වෙලාවක් හිටියා කියලා. අර මිනිස්සු ඔළුව කහලා කියනවා අනේ මං දැන් අවුරුදු 7ක් භාවනා කරන එක මොහොතකට මට උතෙන්ට යන්න බැරි වුණා නේ. උතෙන්ට යන්න පුළුවන් කියලා මං හිතුවේවත් නැහැ කියලා. දැන් මොකද? ආ මෙයා දන්නේත් නැහැ. මෙයාට යන්නත් බෑ. මට පුළුවන් කියලා අහංකාර වෙනවා. අපි මොකෙන් හරි අල්ලගෙන ඒකට අහංකාරයන් කියන ඒවා අපි ඇති කරගන්නවා. එතකොට මේ විදිහට පෙන්නනවා භවං භෝගං ච ඕකාරස අහංකාරස්ස පදට්ටානං කියලා මේක පෙන්නනවා. ඉතින් මෙතන මේ අපි මේ පෙන්වන්න හදන්නේ අහංකාරය නිසා මමංකාරය වෙන විදිහ තමයි මේ ස්ලයිඩ් එකෙන් පෙන්වන්නේ. එතකොට දැන් අපි මෙතන ඒ අහංකාරයට ඇතිවෙනා වූ කාරණා තුන කියන එක ලකුණු කරලා තියෙනවා. මේකේ ওই පල්ලෙහායින් පෙන්නනවා මේ ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන එක තණ්හාවට පදට්ටානිය වෙනවා කියලා. තණ්හාව ඇතිවීමට ආසන්න කාරණිය වෙනවා කියලා මේ පිටකෝපදේශේ ඒ සිංහල පොතේ පිටුව 132 ඒකේ පෙන්වා දීමක් කියන එක තියෙනවා. ඒකේ පැහැදිලි කරනවා පිරිමියෙක් නම් ගැහැණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත කියලා. එතකොට දෙවිනියට පෙන්වනවා මේ පුද්ගලයා අභ්‍යන්තරේ ඇලෙනවා. මේක තමයි අහංකාරය කියන එක. එතකොට ওই පිරිමියෙක් හා ගෑණිය හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා කියලා කියන්නේ ඒ පුරුෂයේ කාන්තාවක් දැස බලන්නේ මම පුරුෂයා කියලා සිතක් ඇති කරගෙන අහංකාරයක් ඇති කරගෙන. ඒ පුරුෂයේ පුරුෂයෙක් දැස බලනකොට වෙන විදිහේ සිතුවිලි, කාන්තාවක් දැස බලනකොට සිතුවිලි වෙනයි. මොකද අර අහංකාරයක් ඇති කරගෙන තියෙන්නේ. කාන්තාව දැස බලන්නේ එක්තරා ආකාරයකට තිබිලක් අය කියන ඊර්ෂ්‍යාවට තමයි බලන්නේ කියන නේද? එතකොට කාන්තාව පුරුෂයෙක් දිසා බලන්නේ මම කාන්තාවයි කියලා සිතාගෙන. ඉතින් ඕක අපිට පොඩි කාලේ ඉඳන්ම නැති වුණේ. පොඩි කාලේ ඉඳන්ම ඇති වුණා කිව්වේ මම දැක්කා අවුරුදු 5 කායක පිරිමි ළමයෙක් පේරාත්තකට නැග්ගා. මේ පාත් වෙලා තියෙන පේරාත්තක්. එතකොට මේකට නැග්ගල උඩ අත්තත් අල්ලගෙන මෙයා මේක දිගේ යනවා. යන ගමන් එයාගේ නංගි ඉන්න අවුරුදු 3ක 4ක දරුවෙක්. එයාට ඉඳන් කියනවා එයාට නගින්නේ කියලා අදහට. අම්මා ඉඳන් බලාගෙන ඉඳලා කිව්වා පුතේ ගෑනු ළමයි ගස් වලට නගින්නේ නැහෙනි කියලා. එපාර දැන් මෙයා දොඩවන්න ගත්තා. ඒගොල්ලන්ට මේව බැරිද කියලා මම මේ පීර කඩන්න යනවා කියලා සින්දු ගී කියා වාගේ මෙයා මේ ගත්ත දිග යනවා. ඒක ඇති පීරකුත් නැහැ. එතකොට බලන්න පොඩි අවුරුදු 5 6ෙම දාගත්ත මම පිරිමියා අපි මෙහෙමයි ගෑනු අය මෙහෙමයි කියලා. ඉතින් මෙයා ටිකක් කල් ගිහිල්ලා ලොකු වෙලා ගෙදෙට්ට එනවා. බෑග් එකත් අරන් කසාදයක් එහෙම බැඳගෙන මේ එළියට එනකොට ගෙදර පේනවා ඔන්න මිදුලේ තනකොළ එහෙම තියෙනවා. ආ මේව මගේ වැඩ. අපේ නෝනට මේව කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මට තමයි මේ හයි හත්තිය තියෙන්නේ ලෝන් මූවින් ඒව මේවා එහෙම කරන්නේ කියලා. අපි ඉස්සර කාලේ ගෑණිය පිරිමියෙක් ගමුකෝ දැන් කාලේ එකක් ගන්න නැතු නේද? එතකොට ඒ විදිහට එයාගේ මාන්නයක් අටවගෙන එයා ඊට පස්සේ අර කාන්තාව එනවා ගේ ඇතුළට. එයා බෑග් එක මේ මේසුඩින් තියෙන ගමන් එයාට පේන්නේ මොකද්ද? කුස්සිය. හැලි බලන් මේවා පේනවා, ලිප පේනවා, මේවා පිඟන් අරව මේ ඔක්කොම පේනවා. ආ මේක මගේ රාජ්‍යය. මට තමයි මේවා පුළුවන්. අපි ලක්කයි කියනවනේ අපේ මාත්‍යයන් සම්බෝලයක්වත් හදාගන්න බෑයි කියලා නේද? ඉතින් මම දැන් අහලා තියෙනවා එක ගම්පලාතක එක කාන්තාවක් බනිනවා මහත්යට. එතකොට මහත්යා ගෙදර නෑ. ඉතින් අනික් කාන්තාව ගහගෙන ඉඳලා කියනවා අනේ හම් බනින්න එපා. එයා නේද ඔයාට කන්න කෑම මුදල් හොයලා ගෙනත් දෙන්නේ කියලා. ඒ පාර එයා ඉඳන් කිව්වා එයා හොයලා ගෙනත් දෙනවා තමයි. මං හොයලා දුන්නේ නැත්නම් එයා කාලා හමාරයි කිව්වා. එතකොට මාන්නේ අපි මේ විදිහට අටවගෙන තිනු. ඔන්න මාන්නයක් අටවගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ ওই ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නිසා ඕක තව තවත් ගිහිල්ලා ඒ පුරුෂයා කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා හිතා. කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාව කියලා සිතේ තබා. එතකොට ඒක අහංකාරයේ ඉසු තමයි ඇති වෙන්නේ. දැන් බලන්න අපි අර අවුරුදු 16 ගෑනු ළමයාගේ කතාව ගමු. එයා ලස්සනයි. අවුරුදු 16 ගෑනු ළමයා ලස්සන නිසා තමයි එයා අහංකාරුයි. හැබැයි එයා ලස්සනයි කියලා දන්නේ කොහොමද? ලස්සනයි කියලා දන්නේ එයා දකින්න අනිත් මිනිස්සු එයා දිහා බලනවා කියලා. කවුරුවත් බලන්නේ නැත්තම් ලස්සන මෙෂර්මන්ට් එකක් තියෙන්න එපා. ලස්සනයි කියන්නේ මෙෂර්මන්ට් එක මොකද්ද? අනිත් මිනිස්සු මන් දිහා බලනවා කියන්නේ මොන් දන්නව අර ඉස්සර ওই ටීවී එකක ඉන්ටර්විව් එකක් ගියා නිලියෙක්ව කලින් හිටපු නිලියක්. එයා දැන් වයසට ගිහිල්ලා. ඉතින් එයා ඉඳන් කියනවා කවුරුවත් බලන්නේ නැත්තම් ඇති වැඩක් නෑ. එහෙම මොනසේ එහෙම ඔක මේ සුදු මිනිස්සේ බලන්නේ නැත්තම් ඇති වැඩක් නෑ කියලා. එතකොට දැන් මෙයා බල් මෙෂර්මන්ට් එක ගන්න එයා බලනවා අනිත්‍ය මන් දිහා බලනවාද කියලා. මම අහංකාර නිසා තමයි මම අර විදිහට කරන්නේ. එතකොට මම අර දිහා බැලුවහම මොකද වෙන්නේ? අර මේ මිනිසුන්ගේ අරමුණු අතන උසයි මෙතන පාතයි මෙහෙම ලස්සනයි කියලා මෙයාට අරමුණු ඊළඟට එන්න ගන්නවා. එතකොට වෙනවද? අහංකාරය නිසා මම අහංකාරය කියන එක ඇති වෙනවා. මම අහංකාරය අපි පැහැදිලි කළානේ කලින් ඔය හතර දවසේ වැඩසටහනේ මතකද? අර රූපය ස්පර්ශ වෙලා ඒකෙන් වේදනාවක් ඇති වෙලා ඒකට තණ්හා වෙලා තණ්හාවෙන් පරිග්‍රහය නේද? මතකද ඒක අපි? මේක තියෙනවනේ. කබලින්කාර ආහාර ස්පර්ශ වේදනා තණ්හා පරිග්‍රහය. පරිග්‍රහය නිසා අපිට ඇති වෙනවා මමංකාරය. මේ උඩ පැත්තේනේ මමංකාරය තියෙන්නේ. මමංකාරය ඇති උනායින් පස්සේ අර මගේ ගෙදර බෙන්ස් කාර් එකක් තියෙනවා නම් මට සැපයිනේ, සුඛයිනේ නේද? එතකොට ඒක නිසා මට සුඛේ. සුඛ සංඥාවේ තිබ්බ ශාස්ත්‍රව ස්පර්ශ අනුපගමන ලක්කණ සුඛ සංඥා. එහෙනම් ස්පර්ශයට යන්නේ. පේනවද? මං ආපහු මෙතෙන්ට යනවා කියන එක තියෙනවා. එතකොට දැන් අහංකාර කතාව නිසා මොකද ඇති වුනේ? ඒ කියන්නේ මේ ඉදන් සත්‍යයේ ඉඳන් ඇවිල්ලා මගේ මේ පෙර කර්මය නේද? මම පුරුෂයා කියන එක පෙර කර්මය. මම කාන්තාව කියන එක පෙර කර්මය. ඒක හිතන්න මේ ඉදන් සත්‍යය කියලා. එතන මේක ඇතුළේදී තමයි මේක ගමන් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා දැන් අන්න මම රූපයන් ස්පර්ශ කරා. දැන් කාන්තාව කියලා හිතාගෙන ඔන්න පුරුෂයා දෙස බැලුවා. බැලුවට පස්සේ ඔන්න සුබ සුබ කතාවත් එක්ක මේ ඇවිල්ලා මේ මමංකාරය කියන එක එනවා උඩ. එතන හැදෙනවා. මේ උඩ මමංකාරය හින්ද තමයි අහංකාරය උනේ. අහංකාර වෙලා දැන් ඉතින් මේක ඔඩුදුවලා නිතියෙන්නේ නේද? දැන් ඔන්න මෙතන පෙන්නවා මේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංගය නිසා මේ විදිහට ඒ අහංකාරය කියන එක ඇති වෙනවා. ඒ අහංකාරයන්ගේ මමංකාරය කියන එක ඇති වෙනවා කියලා පෙන්නනවා. එතකොට මෙතන මේ කාරණා තුනක් ඕගොල්ලන්ට පෙන්වලා දීලා තියෙනවා නේද? 1 2 3. ඒක බලන්න මේ මෙතන මේ රූප පැත්ත මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ සංඥාවන් තියෙනවා නේද? දැන් තුන්වෙනි එක තියෙන්නේ ආකාස සංඥායතන වගේ දේවල් අල්ලගෙන ඉන්නවා කියන එක. ඉතින් දැන් ඕක අපි දන්නෝ ඒ වේදනාව කියන එක දැන් ටිකකට ඉස්සෙල්ලා 2B ඩයග්‍රෑම් එක ඉගෙන ගත්තා පරාමාසයට යනවා කියලා. අන්නේ ගිය අවස්ථාව අපි බලමු. දැන් මේ 1 2 3 තියෙන මේක අපි අංශක 90කින් අපි කරකෝල බලමු. මොකද වෙන්නේ? කාර්ණස 90කින් කරකෝලම අන්න 1 2 3 දැන් අපි ආපහු මෙහාට ඇවිල්ලා තිනවා අර වේදනාව පරාමාසගත වෙලා මෙතන තියෙනවා. ආපහු අරකම තමයි තියෙන්නේ. පේනවද? මෙතන 1.3 මෝහය කියන තැන අපේ තිබුණේ මොකද්ද? ආකාස සංඥායතන වගේ වනේ. එතකොට දැන් මේකේ ඕගලන්ට පේනවා මේ පැත්තෙන් ලකුණු කරලා තියෙනවා පානාතිපාතේ අදත්තාදානේ කාමී වර්ධවා හැසිරීම කියන එක ලකුණු කරලා තියෙනවා. එතකොට මේකේ උඩින් පෙන්නනවා පානාතිපාතේ නිසා අපිට දේශය ඇති වෙනවා. දේශය නිසා පානාතිපාතේ. එහෙනම් පානාතිපාතේ නිසා දේශය ඇති වෙනවා කියන එක ලකුණු කරලා තියෙනවා. ඊළඟට අදත්තාදානිය නිසා ලෝභය, ලෝභය නිසා අදත්තාදානිය. අදත්තාදානිය නිසා මේ පැත්තේ ලෝභය, ලෝභය නිසා අදත්තාදානිය. ඊළඟට මැද්දේ තියෙනවා කාමේසු මිච්ඡාචාරා කියන එක. කාමේසු මිච්ඡාචාරා ඒක නිසා අපිට ඇති වෙනවා මෝහය කියන එක. මේ පැත්තට මෝහය එන්නේ. අතට මෝහය කියන එක අපිට ඇති වෙනවා කියන එක තියෙනවා. මෝහය නිසා කාමී වර්ධවා හැසිරීම සිද්ධ වෙනවා කියන එක. එතකොට මේකේ මේ පල්ලෙහා ලියලා තියෙන එක අපි ඒක සිංහලෙන් ලියා ගන්නවා නම් මේකේ මෙන්න මේ පල්ලෙහා ලයින් එක තමයි මේ පල්ලෙහා මේ ට්‍රාන්ස්ලේට් කරලා ලියලා තියෙන්නේ. ඒකේ පෙන්නනවා ඒක ලියා ගන්න ලියාගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න දෝෂ සහිතව ජීවත් වීම හයිපන් එකක් දාලා ලියා ගන්න පානාති පාතේ කියලා. ඒ කියන්නේ මෙන්න මේ ලයින් එක නේද? පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. මේ පැත්තෙන් වම් අත පැත්තට ආවා, ආපහු දකුණු අත පැත්තට අපි ගියා. දෝෂ සහිතව ජීවත් වෙනවා කියන්නේ බලන්න මෙතන අපි කිව්වා මෙතන තියෙන ආකාස සංඥායතනිය කියලා නේද? අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ තිබුණේ ආකාස සංඥායතනිය. එතකොට එහෙමනම් ආකාස සංඥායතන සංඥාව මගේ කියලා ගත්තා. අරගෙන ජීවත් වෙනවා කියන එක තියෙනවා. ඊළඟට දෙවෙනි ලයින් එක. ඒක ලියා ගන්න මේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. ඒකේ දෙවෙනි ලයින් එකේ කියන්නේ දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දාලා ලියා ගන්න ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි. ඒතර බලන්න මෙතනින් පටන් ගත්තොත් දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි. ඒක නේද අපි කරන්නේ? ප්‍රස්තාවක් කරගෙන ජීවත් වෙලා ඉන්නවා. ඉතින් අපේ දැන් තියෙන්නව අවිද්‍යාව නේද? ඊළඟට තුන්වෙනි එකට එනවා. මෙන්න මැද්දේ ලයින් එක තමයි එතෙන් දිල්ලා ගන්නෙ. ඒකෙන් පෙන්නනවා කාමී වර්ධවා හැසිරීම. මේ පැත්තෙන් පටන් ගත්තොත් කාමී වර්ධවා හැසිරීම. ඊට පස්සේ හයිපන් එකක් දාලා ලියා ගන්න කාම සංඥාව. මෙහි ඇලීම අබිනිවේෂය. කාමී වර්ධවා හැසිරීම නිසා අපිට කාම සංඥාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ සංස්කාරයන් නිසා විඥානීය පැවතින්ද තමන්ගේ තිබෙන්නා වූ කැමැත්ත. එතකොට ඒකේ ඇලීම කියන එක තියෙනවා අබිනිවේෂය. එතකොට මෙතන මේ ඩයග්‍රෑම් එක මේ පෙන්වන්න හදන්නේ මේකේ හැකිලීම් කියන එකම තියෙනවා. අර බෝලු කූඩුවක් අපි දන්නවනේ රිදි දාන බෝලු කූඩුවක් අකුලන්න පුළුවන් මේ පැත්තට මේ පැත්තට නේද? ඒ වගේ බලන්න මේ එක පැත්තකින් ඇකිලීමක් තියෙනවා. පල්ලෙහා පැත්තේ ඉඳන් උඩට ඇකිලීමක් වෙනවා. පානාතිපාතය කරනවා නම් අපි අදත්තා දානියත් කරනවනේ. අර gedere ඉන්න කුකුලව මරනවා නම් පානාතිපාතය කළා මස්තික ගන්න කියලා කිව්වේ නැහැ කුකුල කොවිලාකත්. ඒ නිසා අදත්තා දාන. ඒ අතරින් අර්ථයෙන් උගලන්ට පේනවා මේ පැත්තට ස්කොෂ් වෙනවා. ඇකිලීමක් කියන එක තියෙනවා. ඒ වගේම අපි බලනවා දැන් මේ අර මේ කිව්ව වාක්‍ය තුනත් එක්ක මේ පැත්තට ඇකිලීම කියන එක. එතකොට මේ පැත්තට ඇකිලිනවා කියන එක මේ තුන් ධර්මයෝ ඉදන් සත්‍යාභික නිවේශ කායගන්තයට ඇදිලා යනවා. ඒ කියන්නේ මේ අබිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි කියන එක. කොහොමද මේක ඇකිලෙන්නේ? බලන්න මේ පැත්තට මේක ඇකිලීම කියන එක අපි ඉස්සෙල්ලාම ගමු අපිට තේරෙන ධර්මය. ඕගොල්ලන්ට තියෙනවා අවිද්‍යා යෝගය කියන එක මතකයිනේ. නේද? සුභයි සුඛයි නිට්ටයයි කියලා අරගත්තාම අත්තවාද උපාදානයට ඇවිල්ලා ඔන්න අවිද්‍යා යෝගී කියන එක ආවා. ඉතින් ඒවා එහෙම ඇති වුණා නම් මොකද වෙන්නේ? ඔගොල්ලෝ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථයට එනවා. ඇවිල්ලා මේ පල්ලෙහයි මෝහය අගතිය දක්වා ඔගොල්ලෝ ගමන් කරනවා නේද? ඉතින් මෝහ අගතිය ආවට පස්සේ මොකද කරන්නේ ඔගොල්ලෝ? සංස්කාරයන් අල්ලගෙන ඉන්නවා. සංකාරූපක විඥාන තිත්තති කියලා කිව්වේ නේද අර? මෝහසල්ලය මෝහසල්ලයට ආවයින් පස්සේ ඒ පාර පොඩ්ඩක් හිතුවොත් මෝහසල්ලෙන් සංස්කාර අල්ලගෙන හිටියා විඥාණයට ගියා ආවා. ඒ කියන්නේ මොකද්ද? මෙතන මේ සංස්කාර මේ වෙනකොට පල්ලෙහා සංස්කාර ගත්තාම ඒක මැරිලානේ තියෙන්නේ. දැන් එහෙනම් ආපහු රූපේ ස්පර්ශ කරලා අපි කොහොම හරි මේක හදනවා. පේනවද? අපි උඩින් ඉඳන් ආව මෙහාට ආවට පස්සේ අපි ආපහු මේ පැත්තට යනවා. ඒ කියන්නේ රවුමක් නේද? සංස්කාර බිඳුනට පස්සේ මොකද කරන්නේ අපි? ඒ රූපයත් එක්ක තිබිච්ච විඥානයේ විදුනනන්දහරාව ආපහු රූපේ ස්පර්ශ කරලා තමයි විඥානේ සකස් කරන්නේ. ඒක නිසා මේ පල්ලෙහායින් ගිහිල්ලා මේක වටේට එන්නේ. අර ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එකේ මතකද? අර ලොකුවට ඇන්දේ මෝහේ. ආන්නේ වගේ කඹේ දාලා වටේටම ඇදගෙන තමයි මේ තියෙන්නේ. එතකොට මෙතනින් සම්පූර්ණයෙන් මේ ධර්මයන් මේ පැත්තට ඇදලා ගන්නවා. ඒත් ඒක නිසා මේ ඉදන් සත්‍යයට මේ දෙක ඇදෙනවා. අර උඩ තිබිච්චා වූ අවිද්‍යාවත් ආව මේ පල්ලෙහායින් මෝහයේ තිබුණා නම් ඒ අර්ථය අර අවිද්‍යාවට නැවතත් ෆීඩ් කරනවා නේද? මේ පල්ලෙහෙන් ගිහිල්ලා ආව නම් මේකට ආපහු ෆීඩින්. එතකොට ආපහු මේක මේ මෝහාගේ ඉදන් සත්‍යයටම ඇදීම කියන එක. එහෙනම් එක පැත්තකින් ওই විදිහට ඇකිලීමක් තියෙනවා. අනිත් පැත්තට ඕගලන්ට පේනවා මේ අභිනිවේෂය නිසා, ඒ කියන්නේ සංස්කාර වලට ග්ලූ ගාලා වගේ ඇලිලයි කියවන්නේ නේද? ඒක නිසා මේ පරාමාස කාය ග්‍රන්ථි හරියට මේක ඇලිලා නම් ඉතින් ඉදන් සත්‍යයට ලණුවක් දාලා ඇද්දා වගේ ඒක ඇදිලා එනවා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ තුන් ධර්මය මොනවද? අවිජ්ජා, අවිද්‍යාවයි, අභිනිවේෂයයි, මෝහයයි කියන තුන ඉදන් සත්‍යාව නිවස කාය ග්‍රන්ථය තුළට ඇදිලා එනවා. එතකොට මේක ඇදිලා ඉන්නේ මේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී, මේ මොහොතේදී. මොකක් හරි එකක් දකින්නාව බලන්නාව මේ මොහොතේදී තමයි මේක ඇදිලා එන්නේ. යා අතීතය ගැන සිතන්නේ නැහැ, අනාගතය ගැන සිතන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ওই වස්තුවක් දකිනකොට ඒ කෑම ඕගොල්ලෝ කාලා නැහනේ. ආහාරයක් නම් ඒක කාලා නැහැ. දැක්කා විතරයි මේසේ උඩ තියෙනවා. නේද? ඒ කියන්නේ තමන්ගේ පෙර වූ දේවල් එක්ක තමයි මේක සම්බන්ධතාවය. අර ඉන්පුට් එක තමන්ගේ ඇඟ ඇතුළට ඇවිල්ලා නැහැ කියන එක තාම තියෙනවා. පෙර වූ දේවල් ගැන විතරයි. මොකද දැන් මේ ගෙදරට ඇතුළෙනකොට ඕගලන්ට හොඳ සුවඳක් දැනෙන්න පුළුවන්. කවුරු හරි හොඳ හොද්දා උයනවා. හැබැයි මේක කෑවට පස්සේ තමයි ඕගලන්ට ඒක රසක් තියෙනවද කියන එක තියෙන තමන්ගේ ඇතුළට අර බොක්කට වැටෙනවා කියන්නේ අන්නේ අර්ථය වෙලා සිද්ධ වෙලා නැහැ තාම. එතකොට මේ ප්‍රසන්ට් මූමන්ට් එක එකපාරටම ශා බොහොම හොඳ එකක් කියලා අපි ගන්නවා. අර සුභේ ඇදෙනවා කිව්වේ ඉදන් සත්‍යයට 2B ඩයග්‍රෑම් එකේ නේද? ආන්නේ වගේ මේක එකපාරටම ඔක්කොම ටික ඇදලා ගන්නවා. අර වස්තුව පිළිගන්නවා, ඥාතිය පිළිගන්නවා වගේ ඒක පිළිගන්නවා. එතකොට අතීතය ගැන හිතන්නේ නැහැ, අනාගතය ගැන හිතන්නේ නැහැ. මේක අරගෙන මගේ බඩේ යමවරු තමයි ඩයබටික් තියෙන කෙනෙක් කියලා හිතන්නකො. මොකක් කරේ කෑම මේක අරගෙන මගේ ලෙඩක් තමයි හැදෙන්නේ කියලා එහෙම එකක් හිතන්නේ නැති අවස්ථාවක්. එක පාටම මේක ගත්තා. එතකොට මේ අවස්ථාවේදී අර අහංකාරයයි මමංකාරයයි දෙන්න එකට එක්කහුව වෙලා ඉන්නේ. අරය කියන එක තමයි මෙයා අහන්නේ, මෙයා කියන එක තමයි අරය අහන්නේ. ආපහු මොකක්වත් දෙයක් නැහැ. මේ දෙක අතර මොනක්වත් නැහැ. මේ ඉදන් සත්‍යයේ තිබුණේ මොකද්ද? මේ දෙක අතර මොකද්ද තියෙන්නේ? බලන්න නිකන් මේ දෙක අතර වෙනස බලන්න. මේ මොහොතේදී මොකක්වත් ඉන්පුට් එකක් ඇවිල්ලා නැත්තම්, ඒ කියන්නේ මම රූපයක් දැක්කා, මම ඒක කන්සියුම් කළා නැත්තම් මේක මොකක්වත් නැහැ නේද? මුලින් තිබිච්ච අවිද්‍යාවයි මේකයි දෙකම එක තියෙනවා. ඒ කියන්නේ පෙර අවිද්‍යාවයි පසුව මෝහය දෙදෙනාම මෙතෙන්දි එකයි කියන එක තියෙනවා. එතකොට ඕක තමයි මේ අපි පෙන්වන්නේ මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යයට ඇදින්නා වූ අවස්ථා තුන. අන්න ඒක හොඳට ප්‍රඥාවෙන් යුතුව ඕගොල්ලෝ විමසලා බලන්න ඕනි භාවනාවේදී. ඒක තමයි ඒක දකින්නවා කියන එක ඉහළ වූ ධර්මයක් Taman දකින්න. අර විස්තර කරාට වැඩිය Tamanගේ මනසෙන් දකින්නවා කියන එක. අනිත් අතට ගත්තහම මේ ඉදන් සත්‍යයේ ඇදෙනවා පරාමාසකාය ග්‍රන්ථයේ ඇතුළට. අන්න ඒක ඒ ආහනුයි මවුණු එකතු වෙච්ච අවස්ථාව තමයි ඒකක් සිද්ධ වෙන්නේ. හැබැයි මේකේ වෙනස තියෙන්නේ අර ඉස්සෙල්ලා කිව්ව එක ප්‍රසන් මොමන්ට් එක. දැන් මේක ප්‍රසන් මොමන්ට් එක නෙමෙයි. ඒ කියන්නේ මම දැන් හොද්ද කාලා ඉවරයි. ඉදන් සත්‍යයෙන් අප්‍රූව් කරලා ඉවරයි. ඉදන් සත්‍ය මේ අඹගෙඩිය රසයි කියලා මේක සත්‍යයක් කියලා අප්‍රූව් කරලා ඉවරයි. ආන්න එතකොට තමයි එහෙමනම් ඒක ප්‍රසන් මොමන්ට් එක නෙමෙයි නේද? අරක කාලා විඳලා මේ වෙන අවස්ථාව. භුක්ති විඳලා ඉවරයි කියන එකයි. එතකොට ඉදන් සච්චේ තියෙන එක පරාමාස කාය ග්‍රන්ථයට ඇදෙනවා කියන එක තියෙනවා. එතකොට එතන මේ කාරණා තුනක් ආපහු ලකුණු වෙලා තියෙනවා නේද? 4 5 6 කියලා. ඒකත් හොඳට බලා ගන්න. එතකොට 5 කියන එක වැටලා තියෙන්නේ මේ කාමී වර්ධව හැසිරීම කියන එක නේද? එතකොට අපි ඊළඟ 6 වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ 4 5 6 ස්ලයිඩ් එකේ පෙන්වනවා. ඒකේ පෙන්වනවා මෙන්න මෙහෙම ධර්මයක්. ඕගොල්ලෝ දන්නා වූ ධර්මයක් තියෙනවානේ. කාම විතක්ක. ඒක නිසා ව්‍යාපාද විතක්කයන් තියෙනවා. ව්‍යාපාද විතක්කේ නිසා විහිංසා විතක්කේ. ඒ වගේම කාම විතක්කේ නිසා කාමේ වර්ධවා හැසිරීම. ඉතින් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් අපි කාම විතක්කේ තිරිච්ච ඵලීට කාමේ වර්ධවා හැසිරෙනවා. අපි එකවරක් හරි මේ භවයේදී ඒක සිද්ධ වෙලා තියෙනවානේ. උත්පත්තියට යන අවස්ථාව නේද? කාම විතක්කේ නිසා කාමේ වර්ධවා හැසිරීම. ඒකෙන් අපිට ඇති වෙනවා මෝහය. අර 4 5 6 දැන් පේනවා ලස්සනට නේද? මෝහෙන් අපිට ඇති වෙන විහිංසා විතක්කය කියන එක. එතකොට ඒ කියන්නේ මේ 4 5 6 අනිත් පැත්තට කැරකෙවුවා නම් අර ඉස්සෙල්ලේ ඩයග්‍රෑම් එකේ 4 5 6 තමයි ඇති වෙන්නේ නේද? මේ 4 5 6 තමයි ඔතන තියෙන්නේ. එතකොට දැන් මොකද වෙන්නේ? මේ හැංගර් එක හැකිලිනා නම් තියෙන්නේ අන්නේ අවස්ථාව තමයි අපි මේ කතා කරන්නේ. ඒ අවස්ථාවේදී ඔයගලන්ට පේනවා මේ වේදනාව කියන එක අපිට දෝමනස්සය තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට පරාමාස කාය ග්‍රන්ථයයි ඉදන් සත්‍යා විනිවේස කාය ග්‍රන්ථයයි උන් එකට එක්කව වෙලා ඉන්නවා. අරකිති විච්ඡාගේ මේකට ඇවිල්ලා. අභිජ්ජාවයි චේතනාවයි වෙලා අභිජ්ජාවිත් කියන්නේ මගේ වේවා කියලා නේද? එතකොට චේතනාවෙන් ඒක අජෝසහාය තිට්ඨති කියලා කියනවා නේද? ඒක අල්ලාගෙන ඉඳීම තියෙනවා. චේතනාවත් දැක්කේ. ඒතකොට මේ දෙන්න එකට එක්කව වෙලා ඉන්න අවස්ථාව. ඒ කියන්නේ අර ලෝභී තිවිච්චේව ඇවිල්ලා ඇදිලා චේතනාවට. අර ඉස්සෙල්ල ඩයග්‍රෑම් එකේ පේනවද? මේ පැත්තේ තිබුණා වූ ලෝභ කතාව මේ උඩට එනකන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ චේතනාවට එක්කහුව වෙලා. මේකෙන් වෙන්නේ මොකද? අපි බයගතියකට තමයි යන්නේ. මේකේ දකුණු අත පැත්තේ තියෙනවා කාම සංඥාව. ඒ කියන්නේ සංස්කාර නිසා විඥානීය පැවතීමට තිබෙනා වූ කැමැත්ත නේද? ඉතින් මේකම තමයි උද්දච්චය කියන එක බැලුවාම තොන්නෝක තමයි. මේ උද්දච්චය තමයි මේ පැත්තේ ඉඳන් මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක ඉඳගෙන මම පවත්තාගෙන ඉන්නවා. දැන් අපිට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ කියන්නේ අනිච්චා භික්කවේ කාම. තුච්ඡා මුසා මෝස ධම්ම මායා කත මේ තම් භික්කවේ බාල ලාපනා කියලා. මෙතන මේ පල්ලෙහාන් ලියලා තියෙන්නේ කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සේ විතරයි. මොකක් හරි වස්තුවක් දිහා බලලා අපිට අභිජ්ජා වුණා නම් එකපාරටම අපි දන්නවා අපි ලපයක් හරි මොකක් හරි අර මිනිස්සයා ගහා ගන්නවා. ඊළඟ රවුම එනකොටම අපිට තියෙන්නේ දෝමනස්සේ. එතකොට මේ කාම සංඥාව මේ සංස්කාරය නිසා යම් කිසි ආකාරයක විඥානය පවත්ිනවද? ඒක නිසා අපිට ඇති වෙන්නේ දෝමනස්සය විතරයි. වෙන මොකක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුකක්ම තමයි. දෝමනස්සේ කියන්නේ දුකක් නේද? දුක්ඛයක්ම තමයි අපිට ඇති වෙන්නේ. ඉතින් ඔහොම කරගෙන අපි බයෙන් අගතියට යනවා කියන එක. එතකොට මේකේ මේ වැදගත්ම වෙන්නේ අර පස්වෙනි ස්ලයිඩ් එක. මේ පස්වෙනි ස්ලයිඩ් එකේ අපි හොඳට තේරුම් ගන්නවා මෙන්න මේ විදිහට මේ කාරණා තුනක් නිසා මේක මේ ඉදන් සත්‍යයට මේක ඇදෙනවා කියන පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදෙන අවස්ථාව තමයි තමන්ගේ ප්‍රඥාවෙන් හොඳට විමසලා බලන්නේ. එතකොට දැන් මෙතන පෙන්වුවා මේ ආකින්චන් ආයතන සමාධියට හිත වෙච්ච ප්‍රතිපදාවයි කියලා. ඊළඟට ආපහු බලනවා ඊළඟ කාරණේ මහණෙනි නැවත අනිකක්ද කියමු. ආර්ය ශ්‍රාවකතුමනි ආරණ්‍යයට පැමිණිය හෝ රුක්ෂ මූලියට පැමිණිය හෝ ශුන්‍යාගාරයට පැමිණිය හෝ මෙසේ කල්පනා කරත් මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ගෙසිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවෙහිම ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුන විපාක විඥානෙ කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහණි මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී නම් ඕගලන්ට මතක් වෙන්න ඕනි අර ප්‍රඥා ඩයග්‍රෑම් එක. ප්‍රඥා ඩයග්‍රෑම් එකේ අර අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියලා ගත්තානේ නේද? ආන්න එක තමයි මේ පෙන්වන්නේ ශුන්‍ය මිදං අත්තේනවා අත්තනියේනවා කියලා. මේ රූපයන්ගෙන් වේදනා සංඥා සංස්කාර විඥානවල කිසිම එකක් මගේ කියලා ගන්න දෙයක් ඇත්තේ නැහැ කියන්නේ. ඉතින් මෙතන මේ දෙවෙනි කාරණේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒකේ පෙන්වන්නේ හැබැයි ප්‍රඥාව වශයෙන් ගත්තාම ප්‍රඥාව මෙතන වැඩි. ඒ කියන්නේ මේ මඟපල්ලාභිය ගැන තමයි මේ කියන්නේ. මඟපල්ලාභිය බොහෝම ඉක්මනින් ඔය හත් වෙනි ධ්‍යානයට යනවා. මොකද එයා එකක්වත් මගේ නෙමෙයි කියලා ගන්නවා. මේ භාවනාව කරන අවස්ථාවේදී එයාගේ අර දිට්ඨිය කැපිලානේ තියෙන්නේ. දිට්ඨිය කැපිලා තියෙන නිසා මම මගේ කියලා කතාවක් නැති කියන එක, ඒක බොරුවක් කියන එක එයාගේ හැඟීම තියෙනවා. ඒක නිසා එක පාටම ශුන්‍ය මිදං අත්තේනවා අත්තනිනවා කියලා මේ හත් වෙනි ධ්‍යානයට යෑම කියන එක තියෙනවා. ඊළඟට ආපහු අටවෙනි කාරණයට පෙන්නනවා මහණේ නැවත අනිකක්ද කියන. ආරශාවතේ මෙසේ කල්පනා කරයි. කිසි තැනක මමයයි කිසිවෙක්ද නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නැත. නුඹගේ මම යන කිසිවෙක්ද නැත. මෙසේ පිළිපන්නා වූ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ වවේ හෝ ආකින්චන්නායතන සමාධිතෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ බෙදීමෙන් මරණය මත යම් කාරණික ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානය කුසල විඥානයට සමාන වී යන මේ කාරණය ඇත්තේ. මහන්නේ මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබුණා. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? මේ තමාව සකස් කළොත්මමයි තමාව පවතින්නේ. තමා කියන කතාව පවතින්නේ. රාගය නිසා අපි සකස් කිරීම කියන එක කරනවා. අර වේව් එකක් හදා ගන්නවනේ අපි. දැන් අර බලන්න මෝදු වෙරළ ඉන්න මිනිස්සයා. ඒ සර්ෆ් බෝඩ් එකේ උඩ යා ඉන්නකොට එයාට හැඟීමක් තියෙනවා මේ මම ඉන්නවා මම පවතිනවා කියලා. හැබැයි එයාගේ ওই කතාව ආවේ හුලඟින් දැන. උලඟ තිබුණේ නැත්තම් රැල්ලක් නැහැ. රැල්ලක් නැත්තම් එයාට සර්ෆ් බෝඩ් එකකුල් නැගලා ඉන්න කතාවක් ඇත්තේ නැහැ. ඉතින් අපේ කතාවේදී අපි මේ ස්පර්ශ කළා අපි රැල්ලක් හදාගත්තා. ඒක උඩ ඉන්නකොට මේ මම ඉන්නවා කියන කතාවක් තියෙනවා. එතකොට මෙහෙම කතාවක් නැති කියන එක මෙයාට තේරෙනවා. මේක මේ සකස් කිරීමක් උඩ තියෙන්නේ. මෙහෙම වේව් එකක් සකස් කරොත් විතරයි මේක තියෙන්නේ කියන එක තියෙනවා. ඉතින් මේක මෙහෙම කිව්වට මේක මේ ධර්මය ඊටත් වඩා ගැඹුරුයි. ඒ කියන්නේ බොක ඔය අනාශ්‍රෝ චිත්ත භාවනාව කියන එකක් තියෙනවා. යනාශ්‍රෝ චිත්තය කරනකොට තමයි මේක කෙනෙකුට පැහැදිලි වෙන්නේ. මේ අනාශ්‍රෝ චිත්ත අවස්ථාවක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. අපි ඒක බලමු මේ 2B ඩයග්‍රෑම් එකත් එක්ක. මේක මේ අපි කල්පනා කළොත් මේ විදිහට ඕගලන්ට පේනවා මේ කබලින්කාර ආහාරයේ ඉඳන් අපි සංඥාවට යනවා. සංඥාවෙන් චේතනාවට යනවා, චේතනාවෙන් විඥාණයට යනවා. එතකොට හරියට අපි නිකන් මෙහෙම ලී කැලේ කීපයක් එක්කව කරලා එකක් හැදුවා වගේ නේද? ඒ වගේම එකක් මේ යටිනුත් සිද්ධ වෙන්නේ. යටින් සිද්ධ වෙන්නේ අපි හිතුව මෙන්න මේ සංස්කාර කියලා ලිල තියෙන තැන මෙතන තියෙන්නේ පරිදේවයයි කියලා. එතකොට මෙතන මේ වේදනා භයාගති පරාමාස දෝසගති මේක කැපෙන තැන ඕගොල්ලෝ හිතන්න මෙතන තියෙන්නේ ශෝකයයි කියලා. එතකොට ඕගලන්ට මතකනේ අර සතර ආහාර දුක්ඛදායක රුමිකේ පල්ලෙහැන් තියෙන්නේ මොකද්ද? මෙතන පරිදේව ශෝක දෝමනස දුක්ඛ නේද? දුක්ඛ දෝමනස ශෝක පරිදේව කියලා අපි දන්නවනේ. අන්න ඒ විදිහට. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට යනවා නම් ඒ කියන්නේ මම පරිදේවයේ ඉඳන් මම ශෝකයට යනවා. රාතන් වහන්සේ පෙන්වන්නේ පරිදේවින්ද ශෝකයට යනවා නෙවෙයි පරිදේවින්ද ශෝකයට දුවනවා කියලා කියන්නේ. බලන්න අපි හිතමු ඕගොල්ලන් වතුර වේල්ලක් බැඳලායි කියලා බන්ට් එකේ එහෙම කියලා කියන්නේ. වතුර වේල්ලක් බැඳලා ඇවිල්ලා ඉන්න. බොහොම සන්තෝෂයෙන් ඉන්න. ඉන්නකොට අර ගමේ මිනිස්සු ඇවිල්ලා කියනවා අන්න මාත්‍ය බදව බන්ට් එක අන්න කැඩිලා ගිහිල්ලා. කෑලි කැඩිලා ගිහිල්ලා. හරි ලැජ්ජාවකුත් තියෙනවා නේද? තමන් හදපු එක කැඩුණා. කැඩුණයි කියලා මහා විශාල මේක මලා කියන එක නෙමෙයි කියන්නේ. මරණයි කියලා තමන්ට ඒ පාර තමන් අර බන්ට් එක බලන්න දුවගෙන යනවනේ මොකද වෙලා තියෙන්නේ කියලා නේද? ආන් මේ වගේ මේ පරිදේව ඉඳන් ඕගොල්ලෝ ශෝකයට යනවා කියන එක තියෙනවා. එතකොට ඊළඟට ඕගොල්ලෝ මේ සංඥාවෙන් ඉඳන් චේතනාවට යනකොට මේ පැත්තේ මේ ශෝකයේ ඉඳන් ඕගොල්ලෝ යනවා දෝමනස්සය කියන තැනට. ශෝකයේ ඉඳන් දෝමනස්සයට යනවා. ඒක හැබැයි ටිකක් කල්පනා කරන්න ඕනි, ප්‍රඥාවෙන් යුතුවයි. ටිකක් එතන ධර්මයේ ගැඹුරුයි. ඒ කියන්නේ දැන් වන්ටේ කාර්ය මොකක් හරි එකක් හදලා මං සතුටු වෙලා මං හොඳට මේක බැඳා කියලා ගෙදර කට්ටියටත් එහෙම කියලා සන්තෝෂයෙන් හිටපු මනුස්සයට දැන් මාන්නයක් ඇති වෙලා තියෙනවා. දැන් මොකද ගෙදර කට්ටිය කියන්නේ, අයියෝ ඔයා හදන ඒවා අන්න බලන්න කඩලා ගිහිල්ලා තියෙනවා නේද? අන්න ඒ අර්ථයෙන්, ඒ කියන්නේ මෙන්න මේ මේ සංස්කාර, මෙන්න මේක මානපාරනේ. මේ ඉදන් සච්චේ ඉඳන් බයගතියට තිබෙනා වූ පාර නේද? ඒක මානපාර. එතකොට මේ මානපාර දැන් ඒකේ අර්ථය තමන් කොච්චර දෙයක් එකතු කරගෙන හිටියද කියන එක. මට මේව හදන්න පුළුවන් නේද? මේ ඒ වගේ තමන්ගේ තියෙනවනේ මේ පවුල පවත්තන්නනේ මේ බන්ට් එකක් එහෙම හදලා තියෙන්නේ නේද? වේල්ලක් එහෙම හදලා ඔක්කොම කට්ටි ජීවත් වෙන්න කියලා. දැන් මේව ඔක්කොම කඩාගෙන වැටෙනවා. එතකොට අන්නේ අර්ථය මනසේ තියෙන්න ඕනේ කියලා බලනකොට. එතකොට එහෙමනම් අපි දැක්කා පරිදීව ඉඳන් සෝකයට ආව, සෝකේ ඉඳන් අපි යනවා දෝමනස්සේ කියන එක. දැන් අපි මේ වෙනකොට චේතනාව කියන කොටසට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි යන්නේ දුක්ඛය කියන. දෝමනස්සේ ඉඳන් යන්නේ දුක්ඛය කියන එක. දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යනවා කියන එක පාට තේරෙන්නේ නැති නිසා බලන්න අර ප්‍රී විප්‍රයෝගය මතකද? අපි තියෙනවනේ දෙවෙනි ලයින් එකට ඇවිල්ලා තියෙන්නේ ප්‍රී විප්‍රයෝගය නේද? එතකොට මේ ප්‍රී විප්‍රයෝගයේ ඉඳන් ඕගොල්ලෝ යනවා කියලා හිතන්න ජාතියට. එතකොට අපි දන්නවනේ ಜಾති දුක්ඛ ප්‍රිය විප්‍රයෝග. ආහාර ඩයග්‍රෑම් එක මතක තියෙන්න ඕනේ. එතකොට මෙතනින් මේ පැත්තට යනකොට අපි මනෝ සංචේතනාවේ ඉඳන් විඥානෙ දක්වා ගමන් කරනවා. අන්න මේ අවස්ථාව පොඩ්ඩක් මේ මනෝ සංචේතනාවේ මේ චේතනාව කියන එකේ අර්ථ දැක්වීම කියන එක පොඩ්ඩක් කල්පනා කරන්න. මොකද්ද චේතනාවේ අර්ථ දැක්වීමේ තියෙන්නේ? ඒකේ පෙන්නනවා කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා. අජෝ සංඥා මොකද්ද අපි අල්ලගෙන ඉන්නේ? භවය. අපි අල්ලගෙන ඉන්නේ භවය. අර වේල්ලා බැඳලා හරි අපි කට්ටි ජීවත් වෙලා මේ මගේ භවය ජීවිකාව පවත්වාගෙන ඉන්නවා කියන අර්ථය තමයි අපි තිබුණේ. එතකොට ඒක සඳහා අපි කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා. භාවිතයි. භාවිත කරනවා කියන්නේ මේ ඩෙවලොප් කරනවා කියන එකයි. මොනවද ඩෙවලොප් කරන්න හදන්නේ? මෙන්න මේ ආගයන්. රූපාගය, වේදනාගය, චේතනාගය. මගේ ඉස්සෙල්ලා චේතනාවට වඩා හොඳ චේතනාවක්. බන්ට් එක කැඩිච්ච මනුස්සයා හොඳ එකක් හදනවා. නේද? රූපයත් හොඳ රූපයක්. අර ඉස්සෙල්ලා නිකන් සවුතු ගල් දැම්ම නම් හොඳ ගල් ටිකක් දාලා හරි මම මේ වේල්ල හොඳට බඳිනවා. ඒකෙන් ඇතිවෙන්නා වූ මේ වේදනාව. දැන් මෙතන සරුසාර වෙලා, කෙත්වතු සරුසාර වෙලා මට ඇතිවෙන්නා වූ සැප නේද? එතකොට අන්නේ විදිහට ඒව තමයි අපි මේ දිනු කරන්නේ. ඉස්සරට වඩා හොඳ සැපක් ඇති වෙනවා කියලා. එතකොට බලන්න මෙතන මේක නිකන් මේ ටී කප් එකක් වගේ නේද? ඒ කියන්නේ කබලින් මෙතන කබලින්කාර ආහාරේ වේදනා චේතනා කියලා කිව්වහම මෙහෙම කප් එකක් තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඒ කප් එකේ හැන්ඩල් එක වගේ තමයි මේ විඤ්ඤාණය නේද? මේ ග්‍රීන් පාට ඇරෝ එක අල්ලගත්තා නම් අන්න පේනවා විඤ්ඤාණය කියන එක කප් එකේ අල්ලගන්න තියෙන ඇරෝ එක වගේ. දැන් අර චේතනාවේ අර්ථ දැක්කේ මේ පළවෙනි කෑල්ල තියෙන්නේ සංයුක්ත වෙලා තියෙනවා කියලා. කනෙක්ටඩ්. මොනවත් එක්කද අපි සම්බන්ධ වෙලා කනෙක්ට් වෙලා තියෙන්නේ? රූප, වේදනා, සංඥා. බලන්න මේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? සංඥාව. මේක මහා මුසාවක් නේද මේක ඇතුලේ තියෙන්නේ? මොකක්වත් ඇති දෙයක් නැහැ. බලන්න මේක මුසාවක් කියලා කියන්නේ අපි මේක සුඛ සුඛ කියන මේ සංඥාව ඇතුලේ කොහොමද? පළවෙනි සුබයි කියලා ගත්තා. ඒක මුසාවක් නේ. දෙතිස් කුණුපයක් ජරා ගොඩක් අසූචි ගොඩක් ඕකේ සුභයක් ඇත්තේ නැහැ. ඕක පවතිනවා කියලානේ අපි අර කට්ලට් තිනවා කට්ලට් තිනවා කියලා නිත්‍ය කතාව. ඒ දෙවිනි බොරුව නේද? ඒක පවතින්නේ නැහැ, මේ ශරීරයේ පවතින්නේ නැහැ. මේ දෙක නිසා තමයි මේ සුඛයි කියලා මට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් පේනවද මේ ටී කප් එක ඇතුලේ තියෙන මහා මුසාවක්, බොරුවක්, හිස් දෙයක්, ගතියුත්තක් ඇති දෙයක් නෙමෙයි. ආන්න එතකොට තමන් ඒක තීරණ ගත්තා නම් තමන්ගේ මනස අනාශ්‍රව වෙනවා. ඒ අවස්ථාවේදී සිත නතර වෙනවා. ඒ සාමාන්‍යයෙන් නම් ඔයගොල්ලෝ මොකක් හරි පොල් ගහක් එහෙම දැක්කහම ඔයගොල්ලෝ රචනයක් ලියනවානේ. මොකද්ද ලියන්නේ මුලින්? කියනවා පොල් ගස තාල වර්ගයේ ගස. නොදන්නා දෙයක් තමයි මුලින්ම ලිව්වේ නේද? දන්නේ නැහැනේ මොකද්ද තාල වර්ගය කියලා කියන්නේ. ඒ වගේ බොටනි කට කට්ටිය හරි මොනවා හරි ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් අපි ඒකත් කියනවා තාල වර්ගය කියලා. ඊට පස්සේ ආයෙත් ඊළඟට කියනවා මේකේ පොල් ගෙඩි වලින් පේවා අපිට කන්න පුළුවන්, පොල් කන්න පුළුවන්, පොල් කටු ලිපේ දාන්න පුළුවන්, ඒක අතු වලින් මේවා හදන්න පුළුවන්. ආදී වශයෙන් අපි කියාගෙන කියාගෙන යනවා නේද? පොල් පරාල වලින් මේවා ගෙවල් හදන්න පුළුවන් ආදී වශයෙන්. මොනවද මේ කියලා තියෙන්නේ? තනි කර මේ මගේ භවය පවත්වා ගන්න උදව් උපකාර වෙන්නා වූ දේවල්. වල් ගහක් දැක්ක වුණත් ඕගොල්ලෝ රචනයක් ලියනවානේ. මොකද හිතෙන්නේ? මේක ගුගුල්ලා දැම්ම නම් ඊට වඩා හොඳයි, මෙතන ගොටු කොලයක් හිටෙවුවා නම් හොඳයි කියලා නේද? මොකක් හරි රචනයක් එන්න. එතකොට එහෙමනම් මේ මෙන්න මේ අනාස්සෝ චිත්ත අවස්ථාවදී රචනයක් නැහැ. පොල් ගහක් දකිනවා රචනයක් නැහැ. වල් ගහක් දකිනවා රචනයක් නැහැ. ඒක නිකන් අර ඇහුවා, ඒක ඇසුණා කියන එක තියෙනවා. එයාට සංඥාවක් නැහැනවා. ඒ කියන්නේ අනාස්සෝ චිත්තයක් තොවි ස්වභාවයෙන් නැත්තම් මේ රහතන් වහන්සේ පාරේ යනකොට ඒ අනාස්සෝ චිත්තය මේක බොහොම අමාරු වැඩක් නම් ওই විදිහට මේව කරගන්න බෑනේ. අර කාන්තාවක් දැකලා හරි මොනවා හරි ඒවා ප්‍රශ්නේ ඇති වෙනවා නේද? මේක අර දකින්නවා විතරයි. ඒ කියන්නේ බයිසිකල් රෝදේ අර කරකවන්නේ නැහැ. නතර වෙන්න යනකොට කොහොමද? පොඩ්ඩක් මේ පැත්තට ආව, අනිත් පැත්තට පොඩ්ඩක් ගියා, මැද්දෙන් නතර වෙනවා. ආන් මේ වගේ නතර වෙලා තියෙනවා රචන ලීීම. අර අහලා තියෙනවනේ සූත්‍ර පිටකේ කියන්නේ අර භික්ෂුන් වහන්සේගේ නමකින් අහනවා කාන්තාවක් දැක්කද කියලා. ඒ භික්ෂුන් වහන්සේ ඉඳන් කියනවා මේ කාන්තාවක් නම් දැක්කේ නැහැ, දත් සෙට් එකක් නම් දැක්කා කියලා. ඒක බොරුවක් නෙමෙයි කියන්නේ. මටත් ඒක වෙලා තියෙනවා. ඒ කියන්නේ අනාසෝ චිත්තයට ගිය වෙලාවේ මට සින්දුවක් ඇහුණා. මම තාමත් දන්නවා සින්දුවක් ඇහුණා කියලා. හැබැයි සින්දුව මොකද්ද කියලා කිසිම ආකාරකින් මතක් කරන්න බෑ. මොකද අනාසෝ චිත්ත අවස්ථාවේදී විඥාන ධාරාව ගලාගෙන යන්නේ නැහැ. ගලාගෙන ගියේ නැත්තම් රෙජිස්ටර් වෙන්නේ නැහැ. මේක මේ නියුරල් නෙට්වර්ක් එකක්. මේකේ රෙජිස්ටර් වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර වේදනා මොනවද, සංඥා මොනවද කියලා කතාවක් ඇත්තේ නැහැ. එතකොට අන්න ඒ වාගේ තමයි අර දර්සෙට් එකේක දැකපේට ඇත්ත. ඒකේ නිසා අර රචනිය නැහැ. රචනිය තියෙනවනේ දර්සෙට් එක. මොකද පිරිමියාගේ කාන්තාවගේ මොකද්ද වෙනස? දත් නේද? ධාතු. ඒතර රහතන් වහන්සේට ඕක එච්චරයි. ඒකේ අර කාන්තාව හැදුවේ නැහැ. රචනයේ කතාව නැහැ කියන එක. අන්න ඒ වාගේ තත්ත්වයට තමන්ගේ මනසපත් වෙනවා. අන්න ඒක තමයි මෙන්න මේ ඒ කාරණාව හිතට වෙන්නේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව කියලා. මේ අනාශ්‍රව චitte, අනාශ්‍රව චitte ඉඳගෙන ඒ ඉන්නවනම් ඒ ප්‍රතිපදාවේ තමන් ඉන්නවා. ඊළඟට අපි ඊළඟ කාරණාවට යමු. මහණෙනි නැවත අනිකක්ද කියමු. ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්තේද, පරලෝ යම් කාමයෝත්තේද, මෙලෝ යම් කාම සංඥාවෝත්තේද, පරලෝ යම් කාම සංඥාවෝත්තේද, මෙලෝ යම් කාම රූපියොත්ද, පරලෝ යම් රූපියොත්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ද, පරලෝ යම් රූප සංඥාවොත්ද, යම් කම්පානෝන ධාන සංඥාවොත්ද, යම් ආකින්චන්නායතන ධාන සංඥාවොත්ද, මේ සියලු සංඥාව ඉතිරි නැතුව නිරුද්ධ වේද, යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක් වේද, ඒ ශාන්තය, ඒ ප්‍රණීතය, මෙසේ පිළිපන්නා ඒ බහුල කොට වාසය කරන්නා ඕගේ සිත නිව සංඥා නා සංඥායතන හේතුයි පහදින්. මේ භවයේ පැහැදීම ඇති කල්ලි නිව සංඥා නා සංඥායතන සමාධියටෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශාරීරියගේ මිදීමේ මරණය මතු යම් කාරණකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥානයේ කුසල විඥානයට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබේ. එතකොට ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ අපේ ඔක්කොම තීරණයන් අපි අරගෙන තියෙන්නේ තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්තා වූ තීරණයන් කියලා අපි දන්නවා. එතකොට මේ ඔක්කොම ඉතින් මේ සංස්කාර මගේ කියලා ගන්න නැතුව තමයි නිව සංඥා නා සංඥායතනෙට යන්නේ. ඒක කොහොමද? හරියට වඩු බාසුන් නැහැ මේසයක් හදන්න, එයාට හම්බ වෙනවා ලී කෑලි තුනක්. දෙකක් හොඳයි, එකක් ගොල්ලෝ ගහපු ලී කෑල්ල. මෙයාට කරන්න දෙයක් තිබුණ නැහැ, මේසේ හැදුවා. මේසේ හැදුවට පස්සේ යාට පේනවා මේ දකුණු කකුලට ඇවිල්ලා තියෙන්නේ, පැත්තේ කකුලේ තියෙන්නේ ගොල්ලෝ ගහපු කෑල්ල. ඒ කියන්නේ මොකද්ද? එයා දකිනවා අර සංඥාවේ අනිත්‍යභාවය. කොයි ප්‍රමාණයට දකින්නේ? හදන්නා වූ සංස්කාරය. ඒ කියන්නේ වඩු වාසුන්නේ හදපු මේසය මගේ කියලා ගන්නෙ නැති ස්වභාවයට. ඉස්සර නම් වඩු වාසුන්නේ ගහනනේ ඔක යටින් මමයි වාසුන්නේ නැහැ කියලා නේද? එයා ඒක ක්ලේම් කරන්න යන්නේ නැහැ මම මේක. මොකද මේක කඩාගෙන වැටෙන. ඒ කියන්නේ එයා දන්නවා සංඥාව සම්පූර්ණයෙන් අනිත්‍යයි කියලා නෙමෙයි. මොකද අර ලී කෑලි තුනෙන් දෙකක් හොඳයි. ලී කෑල්ල කියලා හිතන්නකො සංඥාව දෙකක් හොඳයි. එකයිනේ ගොළු ගහලා තියෙන්නේ. අන්න ඒ වගේ යාට පේනවා යම් ප්‍රමාණයකට සංඥාවේ අනිත්‍යභාවය පේනවා. කොයි ප්‍රමාණයටද? සංස්කාරයක් මගේ කියලා නොගන්නා වූ ප්‍රමාණයකට තමයි ඒක යට පේන්නේ. අන්න ඒකෙන් යා නිව සංඥා නා සංඥා ඇතෙනට කියන එකට යනවා. ඉතින් ඕක පෙන්වන්න පුළුවන් ඔය විඥානීය කියන එක අපේ සකස් කිරීමක් තියෙනවා නම් අපි හිතමු ඕක හරියට මේ බෙල් ෂේප් කර්ව් එකක් කියලා. නිකන් බලන්න මේ වේදනාව ඉදන් අපිට පුළුවන් නේද කර්ව් එකක් හදන්න. මෙහෙන් බලන්න මේ පැත්තේ ඉදන් ආවම පේනවද කර්ව් එක? ස්පර්ශ වේදනා ඕන් එනවා කර්ව් එක නේද? උඩට ආවා ඊට පස්සේ පල්ලෙහාට මෙහෙම යනවා නේද? අපි හිතමු මෙතන බෙල් ෂේප් කර්ව් එකක් මෙහෙම තියෙනවා කියලා මේ 2B ඩයග්‍රෑම් එකේ. එතන B කියලා මේ කියන්නේ උඩ තැන. ඒ කියලා කියන්නේ අර වේදනාවේ යම්කිසි ආකාරයකට හට ගැනීමක් කියන එක. අපි වේදනාව සඳහානේ විචිත්ත සංස්කාරයන් කරන්නේ. ඒතර වේදනාව දැන ගැනීමක් කියන එක අපිට තියෙනවා. එතකොට ඔය B කියන පොයින්ට් එක අපි හදන්නේ මේක තමයි පීක් එක. මොකද්ද මේ පීක් එක? ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ දකිනෝ යම්කිසි මේ වස්තුවක්. ඒ වස්තුව දැක්ක ගමන් ඕගලන්ට යම් කිසි අර ඇඟ ඇතුලේ තිබුණා වූ දේවල් නිසා, ඒ කියන්නේ හරියට නිකන් මේ දූවිල්ල ගොඩකට කොයින් එකක් දැම්මවා. ඇවිස්සීලා එනවා. ඇතුලේ තිබුණා වූ දෙයක් ඇවිස්සීලා එනවා. ඕගලන්ට එකපාරටම එනවා මනසේ ෂා. මේට වඩා කොච්චර හොඳයිද අර මිනිස්සයා. එහෙම නැත්නම් ආයෙත් එනවා අර මම ආහාරයක් ගන්නකො ඔන්න කටට දාපු යම් කිසි ආහාරයක් තියෙනවා. ඒක දාපු ගම දැන් ඕගලන් දැන් වයසට ගිහිල්ලා කල්පනා කරනකොට වෙනවා මම පොඩි කාලේ. දැන් මං කියන්නේ මගේ මං අවුරුදු 8 9 කාලේ මං හිතන්නේ මම කාලා තිනවා 9 10 කාලේ කැකිරි මාළුවා. මං කියනවා මේ කිසිම කෙනෙක් ඒ වගේ හැගුරු මාළුවක් මට තාම හදලා දීලා නැහැ. මොකද අනිත් අයට කැකිරි වියන්න බැරිද? බැරි කම නෙමෙයි නේද? අර මගේ ටේස්ට් බඩ්ස් හොඳයික. දැන් කැකිරි ටිකක් කනකොට එකපාරටම එන්නේ කොහොමද? මම අතීතේ කාපු එක. ඕගොල්ලෝ හොඳ සිහිය බුද්ධියෙන් ඉන්නවනම් මට නම් කියන්න පුළුවන් මේ වගේ අවස්ථාම් දෙකක් තුනක්. මෙන්න මේ අවස්ථාව, මේ අවස්ථාව, මේ අවස්ථාව මේ ඔක්කොම එකපාරටම එනවා. මේක ඇතුලෙන් ඇවිල්ලා තමයි අර මාන්නයත් එක්ක කියනවා පොඩි කාලේ කාපු එක මේ තරම් හොඳයි. ඒ කියන්නේ තමන්ගේ බෙස්ට් එක ගන්නවා නේ. ඔන්නේ B කියන පොයින්ට් එකේ කියන එකේදී මේ බෙස්ට් එක කියන එක හදනවා. B කියන එක හැදුවා නම් ඒ කියන්නේ විඥානයේ, ඒ කියන්නේ රවුම් වශයෙන් ගත්තොත් දෙවෙනි රවුම්කට අපි ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය අවස්ථාවේ හැදුවා නම් එහෙනම් අපි කර්මයක් යම් ආකාරයකට කළයි මම මොකක් හරි එකක් සකස් කළා නේද? ඒකේ කර්ම විපාක දෙනවා කියන එක කොච්චර සිග්නිෆිකන්ට් වෙනවද කියන එක වෙන කතාවක්. නමුත් ඒකේ තමන්ට යම් වූ විඥානයක් සකස් කරා නම් ඒකේ සකස් කිරීමේ ප්‍රතිඵලයක් තියෙනවා නේද? අන්න ඒ අර්ථයට තමන්ගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මාන්නයත් එක්ක කරපු වැඩක් තමයි ඔය තියෙන්නේ. ඉතින් මං කිව්වේ නිව සංඥා නා සංඥා ඇතුළ ලාභියා තමයි මාන්නේ අඩුම එක්කෙනා. ඒ කියන්නේ ජීවත් වෙන සත්‍යයන් අතරින් ගත්තාම මාන්නේ අඩුම එක්කෙනා. එයා මෙන්න මේ පාර එයා කපාගෙන ඉන්නේ. පාර කපාගෙන කියලා කියන්නේ ඉදන් සත්‍යයේ ඉඳන් බයගතිට යන පාරගෙන යට හැංගීම් නැහැ. ඒ කියන්නේ සංඥාවක් නැත්තේ නැහැ කියන එකයි. නේම සංඥා නා සංඥා කියලා කියන්නේ ඒ අර්ථයමනේ. සංඥාවක් යට ඇත්තේ නැහැ කියන එක තියෙනවා. ඉතින් මේක මේ විදිහට දේශනා කළාට පස්සේ ඒ ආනන්ද හාමුදුරු භාගතුන් වහන්සේ කියනවා, ස්වාමීනි මේ ශාසනයේ මහානතමෙ මෙසේ පිළිපන්නේමි. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවත්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමීනි මේ මහානතමෙ පිරිනුවම් පාන්නේද කියලා අහනවා. ඉතින් ආනන්ද හාමුදුරු දැනගෙන ඉඳලා තියෙනවා මේක මේ කර්ම විඥානේ කතාව. අර විඥානය සකස් වුණා නම් කර්ම විඥානයි. ඒක ඔයගලන්ට මෙතන පැහැදිලි නැත්තම් මෙතනින් එයක් ඇඳ ගන්නකො බෙල් ෂේප් කර්ව් එකක් නේද විඥානයේ තියෙන තැනින්. අනේ එතකොට තමන්ට පේනවා මේ විඥානය තමයි කතා කරන්නේ. ආනන්දි මේ ඇතම් මහණෙක් පිරිනුවම් පාන්නේ. මේ ඇතම් මහණෙක් පිරිනුවම් නොපාන්නේ වදාලා. ස්වාමීනි යම් හේකින් මේ ඇතම් මහණෙක් පිරිනුවම් පාන්නේ? ඇතම් මහණෙක් පිරිනුවම් නොපාන්නේ. ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද කියලා ආනන්ද හඳුරෝ අහනවා. ආනන්දි මේ ශාසනයේ මහණතෙමේ මෙසේ පිළිපන්නේ මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇද්ද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙතෙ මේ උපේක්ෂාවට මමේ මගේ කියා සතුටු නොවේනි. මගේ යයි තෘෂ්ණාවෙන් බැසගනිමි. ඒ උපේක්ෂාවට සතුටු වන්නව මමේ යනාදී කියන්නා තෘෂ්ණාවෙන් බැසගන්නා උපේක්ෂාව විඥානී ඇසුරු කරන ලද්දේ වේ. ඒ දැඩිකොට අල්ලා ගැනීමයි. ආනන්දේ දැඩිකොට අල්ලා ගන්නා සහිතව මහානතේ පිරිවන් පාන්නේ නොවේ කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. ඒ කියන්නේ මෙයා අර ධානයන්ට ගිහිල්ලා ඒක අභිනන්දති, අභිවදති, අජෝසාය තිත්තති, සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා රූපේක්කාව කියන්නේ. අන්න ඒ පුද්ගලය පිරුණම් පාන්නේ නැහැ කියලා කියනවා. ස්වාමිනී දැඩිකට අල්ලා ගන්නා මේ මහානදෙම කුමක් දැඩිසේ අල්ලා ගනීද? නව සංඥා නාසඤ්ඤායතනේ වදාලේ. හරි නේද? බලන්න අර බෙස්ට් එකනේ අරගෙන තියෙන්නේ. මොකද්ද අපි කිව්වේ රූපයේ බෙස්ට් එක කියලා? රූපය නැතිකම ස්පේස් එක. එතකොට ආකාසඤ්ඤායතනේ ඒකේ බෙස්ට් එක මොකද්ද? ආකාසඤ්ඤායතනේ ආධාර කරගෙන යම්කිසි වේදනාවක් තියෙනවද? ඒක නැත්තම් තමයි ඒක බෙස්ට් එක. ඒ කියන්නේ විඥානංචා යතනිය. විඥානංචායතනට ගියාම එතන විඥානංචායතනේ වේදනාවන් කියන ඒවා තියෙනවා. එතකොට මේ වේදනාවන් ඒකේ එහෙනම් අපි බලන්න ඕනේ වේදනාවේ බෙස්ට් එක. වේදනාවේ බෙස්ට් එක වෙන්නේ මේ වේදනාව ගැන අපිට සංඥා මානසිකාරයක් නැති ගමන් කියවා මට භාවනා කරනකොට පපුවේ අමාරුවක් මොකක් හරි එකක් පොඩ්ඩක් තත්පරයකට ඇවිල්ලා රිදිලා ගියා නම් ඊළඟට මට භාවනාව දැන් කන්ටිනියු වෙනවා. හිටුවම මතක් වෙනවනේ මට අද බයි භාවනාව ඉවරලා හොස්පිටල් එකට යන්න වෙයිද? දන්නෙත් නැහැ. මේක චෙක් කරගන්න වෙයිද? දන්නෙත් නැහැ. අර වේදනාව දැන් නැහැ. වේදනාව ගැන සංඥා මානසිකාරයෝ තියෙනවා. අන්න ඒක නැති එක තමයි බෙස්ට් එක. ඉතින් ඕගලන්ට ගොඩාක්ම තියෙන ප්‍රශ්නේ ඕකනේ නේද? දුව ගැන හරි පුතා ගැන හරි දරුවා ගැන හරි මොනෝ හරි ගැන මේ වේදනාවන් ඒව ගැන ඇති වෙන්නා වූ ඒ සංඥාවන් තියෙනවා කියන එක. අන්න ඒක නැත්තම් අන්න හොඳයි. එතකොට ආකින්චන් ආයතනි සංඥාව කියන එක. ඉතින් ওই සංඥාවේ පෙර සංඥා පසු සංඥා දෙකක් තියෙනවා. බුදුහාමුදුරු කිව්ව වමනී කියලා නේද? ඛණ්ඩ පෙර එකක් කෑවට පස්සේ එකක්. දැන් එහෙනම් ඒකේ බෙස්ට් එක මේ සංඥාව කියන එක නැත්තටම නැතිලා යනවා. ඒ කියන්නේ මොකද්ද? නව සංඥා නා සංඥායතනි. ඉතින් නව සංඥා නා සංඥායතනි පස්සෙන් ගත්තාම ඉතින් ඒකේ බෙස්ට් එක මොකද්ද? නව සංඥා නා සංඥායතනි සංස්කාරවලින් මේක තියෙන්නේ නේද? ඒ කියන්නේ මේ ජීවත් වෙලා ඉන්නා වූ මිනිස්සුයෙකුට යන්න පුළුවන් එක ගත්තාම නව සංඥා නා සංඥායතනි තමයි ඒක බෙස්ට් එක හැටියට තියෙන්නේ. ඉතින් ඕකෙත් බෙස්ට් එක හැටියට තියෙන්නේ සංස්කාරයන්ගේ නිරෝධේ නිර්වාණය නේද? අන්න ඒක තමයි බෙස්ට් එක. તો ජීවත් වෙලා ඉන්නවනම් මේ සංඥා නා සංඥායතන තමයි බෙස්ට් එක හැටියට තියෙන්නේ. එතකොට මෙතෙන්දී ආනන්ද හඳුරු වෙන ස්වාමිනී මහානතේම වනායි දැඩිකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය ගනි. ආනන්දී මහානතේම වනායි දැඩිකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය ගන්නවා කියලා කියනවා. ඉතින් අර අපිට පේනවා අර ඉස්සෙල්ලා අපි කිව්වනේ අර කර්ම විඥානියක් කියන එක නේද? ඇති වෙනවා කියන එක. එතකොට අන්න ඒ පොයින්ට් එකට එනකම් තමන්ගේ මනස දමන කරන්න පුළුවන් නව සංඥා නා සංඥායතේ කියන එක. එතකොට ආනන්දේ යම් මේ නව සංඥා නා සංඥායතේ මේවනායි දැඩිවල් ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා කියනවා. ඉතින් ඕක මිනිස්සු හරියට වරදවා වටහා ගන්නවනේ මේ මිනිස් ලෝකේ ඉන්න මිනිස්සු. ඒගොල්ලෝ කියනවනේ මේක තමයි බොහොම ශ්‍රේෂ්ඨ භවය කියලා නේද? ඒකට උදාහරණයකට ගන්නෙ මොකද්ද? ඒගොල්ලන්ගේ ගොඩට දාගන්නවා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මේකේ තමයි ඉපදෙන්නේ කියන්නේ. එතකොට මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනේ තමයි අපි හැමෝම ඉන්නේ ලිස්සන තැනක. නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභිය තමයි මේකේ උඩම ඉන්නේ කෙනා. මිනිස්යා ඉන්නේ සීන සත්‍යයා ඉන්නේ මේකේ බොටම් එකේ පල්ලෙයා. එයාට තමයි මාන්නේ වැඩි. මාන්නේ කපාගෙන යනකොට තමයි උඩට නිවසඤ්ඤා නාසඤ්ඤායතනට යන්න පුළුවන්. අනිද්‍යාන තලය මේ දෙක අතරයි තියෙන්නේ. ඉතින් ඕගලන්ටත් වඩා මාන්නේ කියන එක තියෙන ඔය සත්තුන්ට. දැන් මම බලලා තියෙනවා කුරුල්ලෙක්ගේ මනස බැලුව රහතන් වහන්සේත් එක්ක ඒ සතා හිතාගෙන ඉන්නේ සතා මිදුලෙන් එකයි කියලා. කුරුල්ලගේ සයිස් එක මෙච්චරයි. ඒකනේ අර අනිත් කුරුල්ලන්ට එහෙම කොටන්න එහෙම අනින්න යන්නේ මම මහ ලොකු එක්කෙනෙක් මෙහෙමයි කියලා. අර ඒගොල්ලන්ට ඒ හැඟීම නැහැ. දැන් අපිට බලලා පේනවනේ ඒක පොඩියි කියලා. එයා සතාට හිතන්නේ ලොකුයි කියලා. දැන් බල්ලෙක් පයින්නෝ නේද ඕගලන්ට කන්න. ඒක බල්ලා බොහොම පල්ලෙහා නී ඉන්නේ. ඒතකොට ඌ කන්න පයින්න වෙලාවෙදී ඌගේ හිතන්නේ කොහොමද? මම මේ මිනිස්යාවගේ දෙකක් විතර ලොකු මේ පොඩා සතෙකුට පයින්නවා වගේ පණින් අර පයින් පාරව දුනහම තමයි උට තේරෙන්නේ කවුද ලොකු කවුද පොඩි කියලා. අන්න එහෙම හැංගීම් තියෙනවා. ඒක නිසා තමයි මේ මාන්නේ තිනේකෙන් සත්තු වෙනකොට තවත් මාන්නේ වැඩි. ඉතින් ඕක මේ බුදුහාමුදුරුවෝ මේ මිනිස් ලෝකෙට ඇවිල්ලා මේක කරන්නේ මේක බැලන්ස් කරන්න. ඒ කියන්නේ ඔය දැන් අකනිට රාම ලෝකේ අපි කියවෙන රාතන් වහන්සේලා ඉන්නවා. ඒ රාතන් වහන්සේ සම්බුද්ධ ඥානයන් තියෙනවනේ නේද? ඇතර සම්මා සම්බුද්ධ නෙමෙයි. නමුත් අර මේක බැලන්ස් කරන්න මොකද මිනිස්සේ බුදුහාමුදුරුවෝ මෙතන මිනිස් ලෝකේ ඉපදුනහම දැන් පොඩ්ඩකට හිතලා බලන්න බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ දිවි ලෝකේ උපන්නා කියලා මොකද වෙන්නේ මිනිස්සෙන්ට? උඩ පයින්න තමයි වෙන්නේ නේද? දිවි ලෝකේට යන්න බෑනේ ඒගොල්ලන්ට. උඩ පයින්නේ. හැබැයි මිනිස් ලෝකේ උපන්නා නම් මනුස්සයන්ටත් අහන්න පුළුවන් බණ, දෙවිවරුන්ටත් එන්න පුළුවන්, බ්‍රහ්මයන්ටත් එන්න පුළුවන්. ඔන්න ඔය අර්ථය යෝකේ ඔක තියෙනවා. ඉතින් නමුත් මනුස්සයෝ එක ගන්න අර කුලමච්චරිය නේද, උස්සගත්ත තමන් උස්සගත්ත බුදුහාමුදුරුවෝ වාරගෙන වැරදි දෙයක්ම තමයි කරන්නේ. නුගති යුතු පුද්ගලෙක් ඒ විදිහට ගන්න. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ශ්‍රේෂ්ඨ භාවය කියන එක නිව සංඥා නා සංඥාද. ආනන්දේ මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ, පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකළේ නම් මතු මගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි, මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද, හෙතෙමේ උපේක්ෂාවට මමේ මගේ සතුට නොවේ, මමේ මගේ නොකියයි, ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි, උපේක්ෂාවට සතුට නොවන්නා වූ, මමේ මාගේ යයි නොකියන්නා වූ, ඒ බැසගෙන නොසිටින්නා වූ ඕකේ ඒ අසුරු කලා වූ විඥාන් නොවේ, ඒ දැඩිකට අල්වා ගැනීම නොවේ, ආනන්දය දැඩිවල්ලා ගැනීම නැත්තාව පිරිනුවම් පානී කියලා වදාළා. ඉතින් මෙතෙන්දි පෙන්වන නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ටති. අර ධානයන්ට ගියා, බෙස්ට් එක බෙස්ට් එක අරගෙන ඔක්කොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට බෙස්ට් එකත් අල්ලලා ගලවලා පැත්තකට දානවා. මේකත් බෙස්ට් එක නෙමෙයි, සංස්කාරයන්ගේ නිරෝධයම තමයි මේක බෙස්ට් එක වෙන්නේ කියන එක අර නිරෝධය කියන එක තේරුම් ගන්න නේද. ස්වාමිනි ආශ්චර්ය, ස්වාමිනි අද්භූතය, ස්වාමිනි ඒ සමාපත්තිය ඇසුරකට භාගතුන් වහන්සේ විසින් භෝගයන්ගේ ඊතර කිරීම වදාරනවා. ස්වාමිනි ආර්ය මොක්ෂය කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශාගතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්තේද, පරලෝ යම් කාමයෝත්තේද, මෙලෝ යම් කාම සංඥාවෝත්තේද, පරලෝ යම් කාම සංඥාවෝත්තේද, මෙලෝ යම් රූපයෝත්තේද, පරලෝ යම් රූපයෝත්තේද, මෙලෝ යම් රූප සංඥාවෝත්තේද, පරලෝ යම් රූප සංඥාවෝත්තේද, යම් කම්පානෝන ධාන සංඥාවද, යම් ආකින්චන්නායතන සංඥාවෝත්තේද, යම් නෙව සංඥා නා සංඥායතන සංඥාවද, මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කරෙන් දැඩිසි අල්වා ගැනීම නැතුව චිත්තයාගේ මිදීමක් වේද ඒ අමෘතිය නම් වේ කියලා. එතෙන් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ අර එකින් එකට බෙස්ට් එකෙන් බෙස්ට් එකට ගලවගෙන ගලවගෙන ගියා නේද? අයින් කරගෙන අයින් කරගෙන කාමයන්ගෙන් අයින් කරගෙන ධානයෙන් ධානයට ගිහිල්ලා නෙව සංඥා නා සංඥායතයට ආ. එතකොට එතෙන්දී ආවේ මේ සංස්කාර සංඥා බෙස්ට් එක කියලා කිව්වේ නෙව සංඥා නා සංඥායත නේද? එතකොට ඒකේ බෙස්ට් එක වෙන්නේ ඒ සංස්කාරයන්ගේ නැතිකම කියන නිරෝධය. එතකොට අර මේවා නිසා අපිට ඇති වෙලා තියෙන්නේ මොකද්ද? මේවා නිසා අපිට ඇති වෙලා තියෙන්නේ තනි කර. ඒ කියන්නේ දැන් මේ ධාරාව අපි ගමන් කරන්න ගමන් කරන්න. කොහොමද ධාරාව ගමන් කරන්නේ? බලන්න අපි කබලින්කාර ආහාර නිසා අපි දන්නවා අපිට මේ සංඥා චේතනා විඥාන කියලා මේ පැත්තට එනවා. ඉතින් මේක ඇවිල්ලා අර නීවරණ වශයෙන් බලනවා නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ද මේ අවස්ථාවේනොට තීන විද්දෙන් ජක් එක ගහලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කාම සංඥා ටිකකට ඉස්සෙල්ලා බැලුවා නේද? මොකද්ද මේ ඩයග්‍රෑම් සෙට් එකේම අන්තිමට පෙන්නේ දකුණු අත පැත්තේ කාම සංඥාව කියලා. ආන්න එක හිතන්න උද්දච්චය. උද්දච්චය මේ පැත්තට ආවා. මේ ෆ්‍රේම් එක එහෙමනම් පල්ලෙහාට එනකම් සම්බන්ධ වුණා. දැන් ඊට පස්සේ ඉන්නවා තවත් එක්කෙනෙක්. එයා තමයි සැකය, විචිකිච්ඡාව. අවිද්‍ය ආශ්‍රයෙන් ඉඳන් එයා කාමාශ්‍රයට යන ජැකෙට් ගහනවා. මෙතෙන්ට ආවට පස්සේ කාමාශ්‍රයට ආව නම් ඉතින් රාගසල්ලේ ආපහු රූපයට යනවා. ඉතින් ඔක රාමාණන් මේ රූපේ භාවිතා කරගෙන ජීවත් වෙන මිනිස්සයා සත්‍යයා කියන පුද්ගලයා පමණක් නෙමෙයි. නිවසඤ්ඤා නාසඤ්ඤා යන ලාභිය තරතන් වංශේ පෙන්නනවා. මෙන්න මේ පාර දිගේ ගමන් කරනවා. යාට 150ක් ওই පාර දිගේ ඔකේ ගමන් කරන්න ඕනේ. මොකද රූපේ ස්පර්ශ කළේ නැත්තම් සංඥාව කියන එක බිඳෙනවා. සඤ්ඤාව බිඳුනොත් විඥාණය පවතින්නේ නැහැ. එතකොට ඒක නිසා නිව සංඥා නා සංඥා යන ලාභියත් එයාට හැඟීම් නැති වුණා. මේ පාරගෙන හැඟීම් නැහැ කිව්වනේ. ඉදන් සත්‍යයේ ඉඳන් බයගතට ඉන්නා වූ පාරගෙන හැඟීම් නැහැ. සංඥාවක් නැහැ. නමුත් එයා ඒක භාවිතා කරනවා. ඒක හරියට දැන් මං කිව්වේ අර පපුව රිදිච්ච අවස්ථාව තිබුණා නම් ඊට පස්සේ Tamanට මේක නැති වුණාට රිදුනාය කියලා හැඟීම් තිබුණානේ නේද? එහෙම නැත්නම් ඕගොල්ලෝ යමක් කාලා බීලා යම් කිසි ආකාරයකට විඳලා තිනවනවා නම් දැන් මේ කෑම කන්නේ නැහැ. නෙව සංඥා නා සංඥායත ලැබී මේ කෑම කන්නේ නැහැ. හැබැයි මෙන්න මේ කෑම මෙහෙම රසයක් තිබුණාය කියලා ඒක ගැන සියුම් වූ සංඥාවක් තේනවනේ නේද? අන්න ඒකයි මේ කියන්නේ. අන්නේ සංඥාව බිඳින්න නැතුව තියෙන්න ඕනේ. ඒක බිඳුනොත් මොකද වෙන්නේ? විඥාණී පවතින්නේ නැහැ. එතකොට මෙයා මේ පාර දිගේ මේක වටේ යනවා. එහෙනම් අපි සාමාන්‍ය මනුෂයා දෙවිවරු ඒ කට්ටියත් යනවා. අර අන්තිමට ගියේ නිවසඤ්ඤා නාසඤ්ඤායත ලාභියත් මේ රාමු දිගේ යනවා. මේ දිගේ යන්න යන්න මොකද වෙන්නේ? මෙන්න මේ පරා මනෝ සංචේතනාවෙන් ඉඳන් හිතන්න බලන්න, පයිප් එකක් දාලා බටයක් දාලා වතුර වක් කරනවා වගේ. එහෙම නැත්නම් හිතන්න මේ පරාමාස කාය ග්‍රන්ථයේ හරියට බ්ලොටින් පේපර් එක වගේ. උඩින් දැම්මයින් පස්සේ බ්ලොටින් පේපර් එකේ මොනවා හරි ඉරුවහම කොතනද වතුර තියෙන්නේ කියලා හොයන්න පුළුවන්. බෑ නේද? අරක ඇතුළට ගියා. ඕගොල්ලන්ගේ සිංක් එකේ එතන වතුර වැක්කුනහම මේකට වැක් කරනවා දකින්නවා. ඊට පස්සේ කොහෙද යන්නේ කියලා කතාවක් නැහැ. ඉතින් මේකේ මේ පල්ලෙහායින් ඉන්න අර අහනුයි මමුනුයි දෙන්න එකට හැංගිලත් ඉන්නවා. එකටත් ඉන්නවා, වෙන් වෙන් වශයෙන් උත් ඉන්නවා, හැංගිලත් ඉන්නවා. එතකොට මේක ඇතුලේ ඔක්කොම ටික ඇති වෙලා තියෙනවා. එතකොට ඕක නිසා ඕගලන්ට සක්කාය කියන කතාව තියෙනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන ටික මේක දැන් බ්ලොටින් පේපර් එක ඇතුලේ උරලා උරලා ඒක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ අර මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දෙස බලන ඒවා ඒ වගේ බලපෑමක් තියෙනවා. ඒ ඔක්කෝ මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක සක්කාය කියලා මේකේ මිදීමක් තියෙනවා නම් සම්පූර්ණයෙන් මිදෙනවා නම් අන්න ඒක අමෘතය වෙනවා කියලා තථාගතයන් වහන්සේ දන්නවා. ආනන්දෙ මෙසේව නැහැ මාමිසෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කළාද. ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කළාද. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කළාද. ඒ සමාධි ඇසුර කොට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කළාද? ආර්ය මොක්ෂය දේශනා කළාද? ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පායතව ශාස්ත්‍රෝ විසින් අනුකම්පාව බුදවා යමක් කර යුතුද? මා විසින් ඒත් ඔබට කරන ලදී. ආනන්දේ මේ වෘක්ෂ මූල වෙත මේ ශුන්‍යාගාර වෙත ආනන්දේ ධ්‍යාන කරව ප්‍රමාද නොව පසුතැවිලි නොව මේත් ඔබට අපගේ අනුශාසනාව වේයි කියලා තථාගතයන් වහන්සේ වදාළා. භාගතුන් වහන්සේ මේක වදාළා. සතුටු සිත් ඇති ආනන්ද ස්ත්‍රය වහන්සේ භාගතුන් වහන්සේගේ වචනින් සතුටින් පිළිගත්තා කියලා මේ සූත්‍ර දේශනාවේ තියෙනවා. එතකොට මේකේ භාවනාව කරන්නේ කොහොමද? භාවනාව කරන්ඩ ඔගොල්ලෝ මේ සූත්‍ර දේශනාවේ හැටියටම භාවනාව කරන්න පුළුවන්කම් කියන එක තියෙනවා. එතකොට මුලින් ඕගොල්ලෝ මොකද කරන්නේ? ඕනම කෙනෙකුට භාවනා කරන්න දේ තියෙනවා. ඒ කියන්නේ අපි පළවෙනිම ගන්නේ මෙන්න මේ දෙවෙනි ස්ලයිඩ් එකේ තිබෙනා වූ මෙන්න මේ මාරයක ගුගුල් කොටුව කියන එක. එතෙන්දි තේරුම් ගත්තා මේ අර බුද්ධ වචනේ අනිච්චා භික්කවේ කාමා තුච්චා මුසා මෝස ධම්මං මයා කතමේත බාල ලාපන. එතකොට මෙතෙන්දි තේරුම් ගත්තා මේක නිසා මට ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියනවා තමයි. මෙයා තේරුම් ගන්නවා මම ඉන්නේ මේ ඔක්කොම මම කරන දේවල් දකින දේවල් ඔක්කොම මායාවේ රේන්ජ් එකට යටත් වෙලා තියෙනවා. මම ඉන්නේ මෙන්න මේ කුකුල් කෝඩුව ඇතුලේ. එතකොට මේ කුකුල් කෝඩුවෙන් මම එළියට පැනගෙන මම ජීවත් වෙනවා කියලා යට දැඩි අදිෂ්ඨානයක් ආවා. මම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මොනවද? චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංග මාර්ගේ, විරිය නේද? ඔය විදියට පංච බලයන් මේ සත්ත්ව බොජ්ජංගේ ඔයගේ දේවල් භාවිතා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානය. අර මිනිසුන්ට දැන් අපි හිතමු ඕගොල්ලෝ හරිය දුකක් ඉන්නවා නම් කොහේ හරි රටක හරි ප්‍රදේශයක හරි ඉන්නකොට මම කොහොම හරි මෙතනින් පැනගෙන අර අංකල්ලා හරි කෝරවාරු හරි ඉන්න හොඳ දැනට මම යනවා කියලා හැඟීමක් එනවනේ. ආන්න ඒ වගේ මම ඉන්නේ කුකුල් කොටුවේ මම දුක් විඳින්න ගොම්බෙට්ටේ ඉන්න පණුව වගේ ඉන්නවා කියලා තේරුම් අරගෙන මම කොහොම හරි මෙතනින් එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානය. අන්නේ අදිෂ්ඨානයෙන් තමයි මෙයා පළවෙනි කාරණේ ආවේ. ඊට පස්සේ මේ පුද්ගලයාට කල්පනා වෙනවා මෙතන මේ ඔක්කෝ මේ කතාවන් මේ කාමයන් මේ කාම සංඥාව ඒ කියන්නේ සංස්කාර නිසා විඥානයේ පැවතීමට කැමැත්තක් මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ කබලින්කාර ආහාරය මේ රූපය නිසා තමයි කියලා අර දිට්ටි අනුසයෙන් එයා ඇඟිල්ල දික් කළා බැලුවා. දැන් එහෙනම් එයාට පේනවා මේවා ඇවිල්ලා ඔක්කොම ධාතු. අර දදුතුපුඤ්ඤම් පවඩති ගාථාවෙදි කළේ නේද? ධාතු මනසිකාරය. ආන්න ඒක තමයි ඉතින් දෙන්න ඕනේ. එතකොට කල්පනා කරනවා මේ ඔක්කොම ධාතු. එතකොට අසූචි පටවිය ඒව මගේ නෙමෙයි. අභ්‍යන්තරයේ තියෙන අසූචි පටවිය මගේ නෙමෙයි. මගේ නෙමෙයි කියලා මේක ගත්තායින් පස්සේ තමන් අර ආකාසඤ්ඤායතන කියන එකට ඒකට යනවා. ඊට පස්සේ මේ ආකාසඤ්ඤායතන ආධාර කරගෙන යම්කිසි වේදනාවක් තමන් තුර පවතිනවාද? අන්නේ වේදනාවත් අභිනන්දනාකරන්න කැමති වෙන්නේ නැහැ. නාබිනන්දති, නාබිවදති, නාජෝසාය තිට්ඨති. ආකාසඤ්ඤායතන ආධාර කරගෙන පවතිනා වූ වේදනාව. මුළු සම්පූර්ණ වේදනාව නෙමෙයි මෙතන කෑලි දෙකක්. ආකා සංඥායතනිය ආධාර කරගෙන පවතිනා වූ වේදනාව. අන්න ඒක ඒ කියන්නේ මෙන්න මේ පල්ලෙහැයින් සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක නේද? ඒ කියන්නේ මෙතන මේ වේදනාවට ආකා සංඥායතනිය කියන එක මේ රූප කතාව නෙවෙයි අරූපයිනේ. එතකොට ඕගලන්ට පේනවා මෙතන මේ පල්ලෙහැයින් මේ දික්ටි අංශයත් එක්ක මේ පැත්තට මේ වේදනාවට එන්නා වූ පාරවල් කියන ඒවා. එහෙම එපා කියන එක නිකියන්නේ. ඒක කිරීමෙන් එයාට පුළුවන්කම තියෙනවා විඥානංචායතනේ 6 වෙනි ධානය කියන එකට එයාට ගමන් කරන්න. 6 වෙනි ධානයට ගියාන් පස්සේ මෙයාට තේරෙනවා මේ වේදනාව කියන එක දිනන්න පුළුවන් කම්පිටිෂන් එකක් නෙමෙයි. එතකොට අර බෙස්ට් එක වශයෙන් බැලුවත් ඕගලන්ට පේනවා කොයි එකද හොඳ වේදනාව ගැන මොකක්වත් සංඥාවක්. දැන් ඕගලන්ට කලින් ඔලුව කැක්කුම තිබුණා කියලා සංඥාවක් එන්නේ නැත්තම් තමයි ඒකේ හොඳයි කියන එක තියෙනවා. අන්න එතනදී යා 7 වෙනි ධානයට එයා ගියා ආකින්චන ආයතනේ. මොකද මේක දිනන්න පුළුවන් වේදනාවත් එක්ක දිනන්න බෑ. කවුරු හරි එකක් හරි හොඳයි කිව්වනම් අනේ මිනිහයා කියන ඔයිට වඩා හොඳ එකක් තියෙනවා කියලා. ඔයිට වඩා හොඳ වේදනාවක් තියෙනවා කියලා. එතකොට එහෙනම් එයා කැමතිනවා මේ වේදනාවේ නිරෝධයට. ඒ නිරෝධයට කැමතිලා තමයි ආකින්චන ආයතනේ කියන එක යන්නේ 7 වෙනි ධානයේ. අර සංඥාව වේදනාව නිසා ඇති වෙන සංඥාවන් ලාභයි කියලා එයා ගන්නෙ නැති තත්ත්වයටපත් වෙනවා. ඒකට යන්න පුළුවන් දෙවෙනි කාරණේ හැටියට කිව්වේ අර ප්‍රඥාවන්තයා නේද? මොකද්ද? ශුන්‍ය මිදං අත්තේනවා අත්තනීනවා කියලා ගන්නවා. මේව එකක්වත් මගේ නෙමෙයි කියලා. අර දදතු පුඤ්ඤම් පවඩිති ගාතාව කළා යම් මගපලයක් ලැබෙවද අවබෝධයක් ඇති වුණාද? අන්නේ අවබෝධයේ භාවිතා කරපු ගමන් මේ එකක්වත් මේව මගේ කියලා ගන්නෙ නැහැ. අන්න ඒකෙන් යට හත් වෙන යන්න පුළුවන් අර ප්‍රඥා ඩයග්‍රෑම් එක මතක් වෙන්න ඕනේ නේද? අනිත්‍ය නම් දුක්ඛ නම් විපරණාවටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියන එක. ඊළඟ කාරණාවට පෙන්නනවා අර අනාශ්‍රව චිත්ත කතාව. අර වේව් එකක් ගැන අපි කතා කළේ නේද? මම මේ කියලා මගේ කියලා කතාවක් නැත. කිසියෙකුගේ මමයි කියලා කිසියෙකුත් ඇති කියලා නැහැයි කියලා කියනවා. ඉතින් අර වේව් එක උඩ නැගපු මනුස්සයාට පේනවනේ මේකෙන් මං හිතාගෙන හිටියේ මේක රැල්ල උඩ ඉනකොට මං ඉන්නවා කිව්වා. මේ වතුර ටිකත් මගේ නෙමෙයි. වතුර ටිකේ රැල්ල හැතුනේ උලඟ හින්දා. ඒකත් මගේ නෙමෙයි නේද? එතකොට ඉතින් එයාට පේනවා මේක මේ මම ඉන්නවා කියන කතාව හැදිලා තිබුණා වූ යමක් තියෙනවද? ඒක කිසිවක් නැtei කියන එක. ඒක කාගේවත් නෙමෙයිනේ. උලම් පාරක් තමන්ගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි. අන්න ඒ අර්ථයෙන් තමන්ට පේනවා නේද? එතකොට ඒකදී අපි අර අනාසෝචිත භාවනාව අනාසෝචිත සහගත පුද්ගලයා තමයි අන්න ඒ විදිහට ඉන්නේ. ඒක අපි ආපහු මතක් කරගන්න ඕන. ඒක හොඳ ගැඹුරු භාවනාවක් වෙනවා. ඒක කොහොමද අපි කරන්නේ? මේ භාවනාවේදී කරන්නේ අපි කිව්වා මේ පැත්තට යනවා කියන එක නේද? ඒ කියන්නේ කබලින්කාර ආහාර ස්පර්ශ චේතනා විඥාන බ්‍රිජ් එක. යටපැත්තෙන් පරිදේව ශෝක දෝමනස දුක්ඛ. එතකොට අපි කෑල්ලෙන් කෑල්ල බලනවා. එතකොට කෑල්ලෙන් කෑල්ල බලනකොට ඔයගලන්ට පේනවා මම කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට එනවා කියලා කියන්නේ මෙතන පරිදේවේ ඉඳන් ශෝකේ කරා ගමන් කරනවා. යා ගමන් කරනවා නෙමෙයි දුවනවා. ඊට පස්සේ ශෝකේ ඉඳන් ඉතින් අර උදාහරණේ මතක තියාගන්න පුළුවන්. පරිදේවි කිව්වහම ඕගොල්ලෝ හදපු වේල්ල කැඩිලා කරපු වැඩේ බිඳිලා විඥානිය මැරිලා. එතකොට පරිදේවි ඉඳන් අපි ශෝකයට ආව ඊළඟට සංඥාවෙන් ඉඳන් මං චේතනාවට යනවා කියන්නේ මෙතන මම ශෝකයේ ඉඳන් දෝමනස්සේ කියන එකට ගමන් කරනවා. ඒ වෙලාවෙදී හැබැයි අර මාන කතාව මතක තියෙන්න ඕනේ. අර වේල්ල මම හදලා මං උජාරුවට හිටියා. ඇඟත් හොදගෙන ඔක්කොම සැපට මම හිටියා. අර මිනිස්සු ටික ඇවිල්ලා කියන කන්නේ මේක කඩාගෙන වැටුණා. ඉතින් මම වේල්ල හදලා මගේ මාන්නේ දැන් කැඩුනා කිව්වහම ඔක්කොම ගිහිල්ලා. මගේ මාන්නේට හරි තදින් පාරක් වැදිලා තියෙනවා. එතකොට ඒක අමතක කරන්න එපා. ඊළඟට දැන් අපි දෝමනස්සේ ඉඳන් දැන් මෙතන චේතනාවෙන් ඉඳන් විඥාණයට යනවා කියන කතාව තියෙනවා. දෝමනස්සේ ඉඳන් අපි යන්නේ දුක්ඛයට. හැබැයි අපි බලනවා දෝමනස්යෙන් අපි පල්ලෙහාට ගියා ප්‍රියේ විප්‍රයෝගයේ ඒක හරහා උඩ ජාතියට යනවා කියන එක. අන්න මේ අවස්ථාව අපි මේ චේතනාව කියන එක හොඳට විමසනවා. ඒක ඇති කරගන්න ඉතින් චේතනාව තියෙන්න බෑ. ප්‍රියදේකින් වෙන් වෙලා නම් නේද? ආපහු බන්ට් එකක් හදන්න යන්නේ මොකටද? හැදුවා නම් කැඩුණා කියන මනුස්සයාට තේරෙනවා නම් මොකටද? හැබැයි මේ මනුස්සයා චේතනා කරනවා නේද? මොඩකම නේද? එතකොට මේක හොඳට විමසලා බලන්න. මොකද්ද චේතනාව? කාමේසු සංයුත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා. අල්ලගෙන ඉන්නේ මොකද්ද? භවය. මම වේල්ල හැදුවේ මොකද? මම ජීවත් වෙනවා, අනිත් අය ජීවත් වෙනවා, අපි කට්ටිය භවය කියන එක පවතිනවා. එතකොට ඊට පස්සේ කිව්වා අපි භාවිතා කරනවා කියලා. මොකද්ද භාවිතා කරන්නේ? ඒ කියන්නේ ඩෙවලොප් කරන්නේ රූපාගය, වේදනාගය, චේතනාගේ කියන එක හොඳ වෙල්ලක් හදනවා කියන අර්ථයක් නේ බැලුවේ නේද? එතකොට ඒක සඳහා දැන් එතනදී අපිට ටී කප් එක කියන එක හැදෙනවා. දැන් ටී කප් එකේ හැන්ඩල් එක තමයි හැදෙන්නේ හදන්න යන්නේ නේද? එතකොට මේක සඳහා අපි යූස් කරන්නේ මොනවද? රූපාගේ වේදනාගේ සංඥා. ඉතින් මේ සංඥාව ගැන විමසනවා මේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මොකක්වත් නැහැ මේක හිස්. බොරු සංඥාවක් තියෙන්නේ. ඒ කියන්නේ මම මේ සංඥාව ඇතිලා තියෙන්නේ මේක සුබයි කිව්වා පළවෙනි බොරුව. ඒක කරකවන්න පුළුවන් කියලා නිත්‍යයි කියලා කිව්වා දෙවෙනි බොරුව. සුබයට නිත්‍ය එක්කවවල තමයි මෙතන මේ සුඛයි කියලා මේක ඇතුලේ තියෙන්නේ. එතකොට මේක කිසි දෙයක් නැති, ගතයුත්තක් නැති දෙයක් කියන එක Tamanට වැටහෙනවා නම් ආන්න මේ වෙලාවේදී ඕගොල්ලන්ගේ සිත එහෙම නතර වෙනවා. දුවන්නේ නැහැ. අන්නේ සිත නතර වුණොත් ආපහු කරකවන්න යන්න එපා. තව ධර්මයේ බලන්න ඕනි කියලා බලන්න යන්න එපා. කරකෝපල කරකෝල පුරුදු වෙලා තියෙන කට්ටි අය මදයි මෙච්චර කාලයක් තිස්සේ මහා කප්ප දහස් ගණන් අනන්තෝ මේක කරකෝලන තියෙන්නේ. දැන් පෙන්වන්නේ රහතන් වහන්සේ දැන් නතර කරලා ඉන්න පුරුදු වෙන්න. නතර වුණාට පස්සේ ආපහු කරකවන්න යන්න එපා. ඒක නතර වුණාම නතර වෙච්ච එක්කිනාට ඒක තේරෙනවා. ඒක නතර වුණා කියන එක ඊට පස්සේ ආයෙ කරකවන්න හොයන්න යන්න එපා. එතකොට ඊට පස්සේ ඉතින් නව සංඥා නාසංඥායතනි අර දෙවෙනි පොයින්ට් එක B කියන පොයින්ට් එක නේද? වෙල් ෂේප් කර්ව් එකේ අපි කිව්වනේ B කියන එක හැදුවා නම් කර්ම විඤ්ඤාණය. ඉතින් මොකටද හදන්නේ? නව සංඥා නාසංඥායතන ලාභිය කල්පනා කරනවා. ඒක ඒ කියන්නේ හදන්නේ නැතුනේ අර B කියන පොයින්ට් එක හදන්නේ නැහැ අනාශ්‍රෝ චිත්තයේදී. නව සංඥා නාසංඥායතනියත් ඒකට ආසන්න වූ කාරණයක්. එතන යා ඉන්නේ තේ සංස්කාරයන් මගේ කියලා ගන්නෙ නැති ස්වභාවයෙන්. එතකොට ඒ විදිහට බුදුහාමුදුරුව පෙන්නනවා අන්තිමට මේ ඔක්කොම සක්කාය. මේක කරකෝල කරකෝල මොකක්ද හැදිලා තියෙන්නේ? සක්කාය. අර බ්ලොටින් පේපර් එකට උරනවා උරනවා වගේ කියලා කිව්වේ. එතකොට මේක සක්කාය කියලා තේරුම් අරගෙන මේක ඔක්කොම අයින් කරලා දානවා නම් අන්නේ පුද්ගලයාට අමෘතය වෙනවා කියලා කිව්වා. එහෙමනම් අන්න බෙස්ට් එක අන්න මේ වෙලාවේදී හරියට එනවා. මේකක්වත් වැඩක් නැහැ කියලා නියම බෙස්ට් එක එනවා. අපි දැනට කියන බෙස්ට් එක නෙමෙයි. අර රූපයේ බෙස්ට් එක අපි කිව්වේ මේ රූපේ නැතිකමයි කියලා නේද? එහෙම ගිහිල්ලා අන්තිමට සංස්කාරය ඒවත් අයින් කරලා අවසන් කරාවු ඒක. එතකොට මේකෙදී අර මේ ආකින්චන්නායතනෙට තුන්වෙනි තැනට පළවෙනි පාරට එන්නා වූ අවස්ථාවේදී අපි කිව්වා ඕගලන්ට කරන්න තියෙන භාවනාව මොකද්ද? මෙන්න මේක තේරුම් ගන්න ඕන. අහංකාරයයි මමංකාරයයි. අහංකාරය නිසා මමංකාරය කියන එක ඇති වෙනවා. භවය භෝගේ ඕකාර නිසා අහංකාරය. එතකොට මේ අහංකාරයේ කතාව නිසා අපි කිව්වේ මේ පුරුෂ ඉන්ද්‍රිය ස්ථිර ඉන්ද්‍රිය නිසා තණ්හාව තණ්හාව ඇති වෙන ආසන්න කාරණිය වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ඒ කියන්නේ අහංකාරයෙන් මමංකාරය කියන එක ඇති වෙනවා. අහංකාරය මමංකාරය ඇති වෙලා ඉපාරම අපි මේ පස්වෙනි ස්ලයිඩ් එකේ දින ධර්මයේ බැලුවා. ඒකෙදී අපි කිව්වා මෙන්න මේ කාරණා තුන. ඒ මෝහය කියන එක පෙර වූ මෝහය. ඊට පස්සේ අපිට පේනවා දෝෂ සහිතව ජීවත්ේම පානාතිපාතය කියලා නේද? අර ආකාසඤ්ඤායතනි වාගේ දෙයක් හරි අල්ලගෙන ඉන්නවා කියන එක. ඒක ගැන අපි කතා කළා. එතකොට මේ විදිහට අපි බලලා අපි කිව්වා මේ මෙන්න මේ කාරණා තුන ප්‍රසන් මූමන්ට් එකේදී අභිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි නිසා මේක මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක. අන්න මේ භාවනාව තමයි ඕගොල්ලන් කරන ප්‍රධානම භාවනාව, කළ යුතු භාවනාව. ඒක බලන්න. ඒක බලලා ඊට පස්සේ අර බුදුහාමුදුරුවෝ කිව්ව පිළිවෙලට තමයි යන්න ඕනේ. ඒක මේකනේ පළවෙනියට ඉන්නේ ආකින්චන්නායතනෙ කරන්න ඕන භාවනාව නේද? එතකොට දැන් ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. අර මුලින්දන් පටන් ගත්තා කාම සංඥා කියලා මම මේකෙන් එළියට පැන ගන්නවා කියන අර්ථයෙන්. ඒ ධානයෙන් ධානයට එහෙම ගිහිල්ලා හත්වෙනි ධානයට ආවට පස්සේ මෙන්න මේ ධර්මයේ මෙතන තියෙන විදර්ශනාව. මේ ධර්මයේ තමන් පාන්සියල බලන්න ඕනේ. ඒක හරි වටිනා වූ දෙයක්. ඊට පස්සේ ඒක බලලා ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා අර ටී කප් එකේ කතාව අනාසෝචිතය කියන එකට යන්න. එතකොට එහෙමනම් ඒක තමයි කරන්න තියෙන භාවනාව.